ඉතින් එහෙමනම් අපි ධර්මදේශනා සූදානම් වෙලා සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යෝපි සෝ භික්කවේ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කටකරණීයෝ ඔයිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපි විඥානං විඥානතෝ අභිජානාති විඥානං විඥානතෝ අභිඤ්ඤාය විඥානං මාමඤ්ඤි විඥානස්මින් මාමඤ්ඤි විඥානතෝ මාමඤ්ඤි විඤ්ඤාතං මේති න මඤ්ඤති තං විඤ්ඤාතං නාබිනන්දති තං කිස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි තීති. ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි. අනිකුත් මේ උපාසක මාතෘ සම්බන්ධ කරන අපි චාරිත්‍රානුකූලව නිස්සරණ වනේ බ්‍රහස්පතින්දා පවත්වාගෙන ධර්ම දේශනා සඳහායි මේ වාරේ පැමිණලා තියෙන්නේ. ඉතින් අපි පසුගිය වාර කීපයකම සාරවත්න දේශනාවේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනියෙම මූල පඤ්ඤාසිකේ සඳහන් වෙන පළවෙනි සූත්‍රය ශබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයයි ඉස්සරහින් තියාගත්තේ. අපි මේ වෙනකොට සූත්‍ර දේශනා 15ක් පවස්සලා තියෙනවා. අපි මේ 16 වෙනි දේශනා මාලාවේ 16 වෙනි දේශනාවටයි මේ විවරණය ආරම්භය ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තාක්කල් අපි මේ සූත්‍රය විකාශය වෙලා යන ආකාරයට සංකල්ප එමෙතම් මති මතාන්තර 26ක් සම්බන්ධයෙන් ශරුවචන් වහන්සේ පෘථග්ජනය අසුතවත් පෘථග්ජනය අන්ධ පෘථග්ජනය කොහොමද සලකන්නේ, ඊට පස්සේ සුත උත්තු අරිය ශාවකයා අසුවිරු තැන් ඇත්තා වූ හික්මින්නා වූ පුද්ගලයා කොහොමද මේ සංකල්ප දියා කටයුතු කරන්නේ, ඊගාවට ඒ හික්මීම නිමකලා වූ රහතන් වහන්සේ කොහොමද ඒ සංකල්ප 24 වෙනුවෙන් කටයුතු හවිෂයා වෙනුවෙන් කටයුතු කරන්නේ, අන්තිමට තමන් වහන්සේ වශයෙන් සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ සංකල්ප 26 කෙරේ කොහොමද කටයුතු කරන්න කියන එකයි මේ සූත්‍රයේ සාමාන්‍ය වචනාර්ථ වශයෙන් පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී සූත්‍රයේ ගොඩාක්ම කතා ශරීරය වැය වෙන්නේ මේ අසුතවත් වූ පෘථග්ජනය මේ කියන කාරණා 26 සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය. ඒක හරි විචිත්තයි. විචිත වුණාට ඒක කලිමුත් මන් සඳහන් කළේ එකේ අසුතුත පෘථග්ජනටකින් ඇති වැඩක් නැහැ. මොකද ඒ අත්තෝ මෙහෙම විවරණයක් මෙහෙම සරුවචනාංශේ කරන ලද විවරණයක් ලෝකේ තියෙන බවක් දන්නෙත් නැහැ, යෙදෙන්න වෙලාවකුත් නැහැ. ඒව දැනගත්තත් බොහොම ගැඹුරුයි කියනවා. ඉතින් ඒක නිසා අසුතුත පෘථග්ජනය පිළිබඳව දන්න කරුණු දත යුතු කරුණු දන්නේ නැහැ. නමුත් ගිහිගේ අතහැරලා අරණ්‍ය වාසීව ගත කරත් මේ සූත්‍ර කියවනකොට ගිහි ගෙදර කෙනා ගිහි ගෙදර ඉඳි කරන දේවල් පිළිබඳව සරුවච්චන් වහන්සේ සර්වඥතාඥානේ දේශනා කරනකොට ඒ පොත් පරිශීලනය කරන එකට අරිට වැඩිය අතුලාන්තයක් ගැඹුරක් පේනවා. ධර්මානුකූලව දර්ශනයක් පේනවා. ඉතින් ඒක නිසා ඒ අයගේ දැන ගැනීම සඳහාත් සංවේගය පහළ කර ගැනීම සඳහාත් සුතවත් භාවයේ අසුතවත් භාවය අතර වෙනස පිළිබඳ සංවේගය පහළ කර ගැනීම සඳහාත් මේ විස්තරය ගොඩක් වැදගත්. ඉතින් මේක සම්බන්ධව මේ කියන කාරණා පිළිබඳව මතක් කරන්න තියෙන්නේ ඒක කතාවට අදාළ නැති වුණාට මේ දැන ගැනීම සඳහා මේ වගේ අරණ්‍ය වාසීව ගත කරන භික්ෂුවක් හරියට ධර්ම විනය දෙක හදාරනවා නම් සර්වඥාන්සේ විස්තර කරන ලද ධර්ම විනය දෙක හදාරනවා නම් ස්ත්‍රීන් ගැන දන්න දේවල් වලට වැඩිය ධර්ම විනය දන්න භික්ෂුව ස්ත්‍රීන් ගැන දන්න අදාළ නැති කතාවක් මම මේ කියන්නේ. නමුත් එච්චරයි කියන්න තියෙන්නේ. මොකද සර්වඥාන්සේ දේශනා කරන්නේ ඒ ඇතුල් පැත්ත පිට පැත්ත දෙකම දැනගෙන දත යුතු කාරණා ටික සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් කියුවා ඒ සූත්‍ර පිටක විනය පිටක හොඳට හදාරනවා නම් ඒ සංසාරයෙන් ගැලවීම සඳහා ගිහියන් පිළිබඳව දැනුම තමන්ට අඩුයි කියලා පාඩුවක් වෙන්න සරුවචනසේ තියෙන හත් අවුරුදු වාසේ පැවති උනත් ඒ ගිහියන්ගේ තියෙන හරස්කඩක් මෙවැනි සූත්‍රවල මුල් දේශේ සඳහන් කරනවා. එහෙම නැත්නම් අසාද බඳින්න ඕනේ නැත්නම් ස්ත්‍රීන් ආශ්‍රය කරන්න ඕනේ එහෙම නැත්නම් එහෙම කතා මොකක්වත් නැහැ. මුල් කාලේ ඉඳලම විඟගත කරත් හොඳට ස්ත්‍රී විභංගය මාතුගාම සංයුත්තේ වගේ දේවල් කියවනකොට ස්ත්‍රීන් පිළිබඳව සර්වඥාන්සේ විසින් දේශනා කරන ලද කරුණු ටිකේ ඇත්ත කියනවා නම් ස්ත්‍රියාවක් ස්ත්‍රියාව ගැන දන්නවට වැඩිය විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් මේ කාරණා තියෙනවා. ඒ නිසා ඒව තුලින් බෞද්ධ භාවය වැඩෙනවා කියන එකයි මම මේ පිළිලා දෙන්න හදන්නේ. නමුත් ඒක මේ හුදු බෞද්ධ භාවය වැඩිම සඳහාම කරන එකක් නෙවෙයි. සංසන්දනාත්මකෝ මේ රහතන් වහන්සේ ගැන සඳහන් කරනගෙන අනුපත්ත සදත්තු. ස්වార్థය තමන්ගේ අර්ථ සීකිය ක්‍රමයෙන් සාක්ෂාත් කර ගන්නාලද උත්තමයන් වහන්සේ නමකට මේ මූලික අසුතුත පෘථග්ජනයාගේ හැසිරීම විලාසය අවශ්‍යයි. ඒ සඳහා මේ සූත්‍රයේ වැඩි ප්‍රදේශයක් කතා ශරීරයේ ගත වෙලා තියෙනවා. ඊගාවට ඒක පෙන්නලා ශේක පුද්ගලයා විසින් ගුරු උපදේශයිතව ධම්ම විනය ඇතිව සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාට කටයුතු කළ යුතු ආකාරය පෙන්නනවා. ඒක තමයි ඇත්තටම කියනවා නම් ඒ සූත්‍රයෙන් එල්ලෙතියේ ශේක පුද්ගලයාට මේකෙන් ගත යුතු පාඩ. ඊට පස්සේ චීනාශවයන් වහන්සේ ගැන සඳහන් කරනකොට සාර්ථක වෙච්ච ඒ ශේක පුද්ගලයාට තමයි චීනාශ්‍රව වෙන්නේ. අර පෙන්නනා මෙන්න මෙතෙන්දයි අපි යන්නේ කියලා. ගියාට පස්සේ වෙන්නේ මේකයි කියලා. ඊට පස්සේ ඒ තල තුන ඇත්තටම කියනවා නම් ලෞකික තත්ත්වය ඇති මේක පිළිබඳව අධිකාරී ශක්තියක් ඇති කිරීම සඳහා සර්වඥ වහන්සේ සර්වඥතා ඥානය ලබා ගත්තා වූ තමන් වහන්සේගේ තත්වය අවසාන වශයෙන් පෙන්නනවා. ඒක හරියට සීල් කරනා වගේ ඒකේ තියෙන අධිකාරී දැනුම තහවුරු කරනවා. ඉතින් ඒ අනුව බලනකොට මෙවැනි සූත්‍රයක සියලු අංග සංග සම්පූර්ණ ත්‍රිපරිවට්ට දේශනා කියලායි මේකට සඳහන් කරන්නේ. ඉතින් සීල සමාධි ප්‍රඥා වශයෙන් රාග දෝෂ මෝහ වශයෙන් එහෙම නැත්නම් දත යුතු කාරණා ඔක්කොම සඳහන් වෙනවා. කෙසේ නමුත් අපි මේ 16 වෙනි දේශනාව යද කරන්නේ ඒ වෙනකොට ඒ අසුතවත් පෘථග්ජනයා පිළිබඳවත් සුතවත් අරිය ශ්‍රාවකයා පිළිබඳවත් අපි ගිවන් කරලා තියෙනවා අපි අපේ ශක්ති ප්‍රමාණයට. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රහතන් වහන්සේ නමක් පිළිබඳවයි. ඒකෙත් ඒ සන්දර්භ නැත්නම් ඒ ආකල්ප එහෙම නැත්නම් කාරණා විශයයෙන් මේ විඤ්ඤාතං කියන පදයක් තමයි මම අද දවසේ මාතෘකාවට තෝරගත්තේ. මේ විඤ්ඤාත කියන පදය සම්බන්ධ වෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන කට්ටලේ ඇතුළේ. දිට්ඨ කියලා කියන්නේ දුටු දේ. සුත කියලා කියන්නේ අසු දේ. විඤ්ඤාත කියලා කියන්නේ නාසයෙන් දිවෙන් කයෙන් විඳ දේ. මුතේ කියලා කියන්නේ විඤ්ඤාතය කියලා කියන්නේ හිතෙන් ඇති කරන දැනීම. හිත විසින් හිතට ගොදුරු වෙන නැත්නම් හිතෙන් ඇති කරන දේවල් වලට විඤ්ඤාතය කියලා කියනවා. ඒ නිසා දිට්ඨය ගැන කතා කරනකොට ඇහැ සම්බන්ධ වෙනවා. සුතේ ගැන කතා කරනකොට කන සම්බන්ධ වෙනවා. මුතේ ගැන කතා කරනකොට නාසය දිව කය කියන ආධ්‍යාත්මික ආයතන හය සම්බන්ධ වෙනවා. විඤ්ඤාතය කියනකොට මන විඤ්ඤාණය කියන පද දෙක තමයි හිත මන විඥානය කියන පද දෙක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඇහැට රූපයක් වැටිච්චාම දැකීම සිදු වෙන වගේ කනට ශබ්දයක් ඇහිච්චාම සෝතය ඇහිීම සිදු වෙන වගේ නාසයට දිවට කයට යම් මේ අදාළ ස්පර්ශයක් ගන්ධ රස පහස ලැබෙනකොට විඳීමක් මුතයක් සිදු වෙන වගේ මනසට විඥාණයට හිතට ධර්මතාවයක් වදිනකොට විඤ්ඤාතයක් ඇති වෙනවා. ඉතින් මේකෙදී ඇහත් රූපයක් දැකීමක් කියනකොට ඇහැට ආධ්‍යාත්මික ආයතනය කියලා කියනවා, රූපෙට බාහ්‍ය ආයතනය කියලා කියනවා, එයින් නිපන් තදුපපන්නේට කියනවා දැකීම. කනට ආධ්‍යාත්මික ආයතනය කියනවා, සතියට බාහ්‍ය ආයතනය කියලා කියනවා, සෝතයට සුතයට ඇහුණු දෙයට තදුබපන්නේ කියලා කියනවා, තජ්ජ කියලා කියනවා, එයින් නිපන් කියන අදහසයි තියෙන්නේ. අනිත් වගේ හිතට ධර්මතාවයක් වදිනකොට පහළ වෙන දේ තමයි විඤ්ඤාතය කියලා කියන්නේ. ඉතින් මේ දිත්ත සුත මුත විඤ්ඤාත කියනකොට අපිට ගොඩාක් කෙලෙස් උපදින්නේ ඇහෙන් නිසා, දිත්තේන් නිසා. ඒක මුලින්ම සඳහන් කරනවා. ඊගාවට සුතය ඇසීමෙන්, ඊගාවට නායෙන් දිවෙන් කයෙන් ඇතිවෙනව ඔක්කොම ඊටදී අඩු මට්ටමේ නිසා ඒව ඔක්කොම තොගේට සලකලා තින්නේ, තුන එකට දාලා තිනවා. ඒව එතකොට රූප ධර්ම ගොඩක් බරවත් දේවල්. මේ විඥාණය විඤ්ඤාතය සා ධර්ම කියනවල් සේරම නාම ධර්ම. ඒව පුංචි නිසා නෙවෙයි, නමුත් ඒවා නාම ධර්ම කොටස් වලට යන නිසා ඒක විඤ්ඤාතය විඥාණය ධර්ම වශයෙන් පේනවා. ඉතින් අද දවසේ මාතෘකාව වෙන්නේ මේ ඇහත් හිතට යම් ධර්මතාවයක් ඇවිල්ලා වදිනකොට ඒ හිත විසින් නිපදවන ඒ නිපන් තජ්ජාත විඤ්ඤාතය ගැන. ඉතින් රහතන් වහන්සේ මේ විඤ්ඤාතය ගැන ඇහැට ධර්මතාව කන හිතට ධර්මතාවයක් වදිනකොට හිත ක්‍රියාත්මක වෙන ආකාරය සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් හික්මිලා ඒ හික්මිච්ච ස්වභාවය නැත්තම් හික්මිනකොට විච විනස්කම් ටික තමයි රහතන් වහන්සේ හඳුන්වා දීමේදී ගෞරව නාම වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. සෝ යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං. අරහං කියලා කියන්නේ සුදුස්ස කියන එක. පූජාර්හේ කියලා කියන්නේ පූජාට සුදුස්ස. ඒ මොකද උන්වහන්සේගේ හිත කෙලෙස් වලින් කලවම් වෙලා නැති නිසා. පිවිතුරු නිසා මේ පූජාවට සුදුසු වෙනවා. අපි දන්නවා මලක් අරගෙන පැනකින් දුවා ගත්තට පස්සේ පූජාර්හ වෙනවා. ඒ මලේ තියෙන ආගන්තුක දේවල් හොදලාල්ලා මර පිරිසිදු කරන පැන් ඉහෙලා ඊගාවට බුදුන්ට පූජා කරන්න ගන්න කොයි දේත් අපි ඒ විදිහට පිරිසිදු කරලා පූජා කරනවා. එතකොට ඒක පූජාර්හ වෙනවා. එහෙම නැත්නම් ඒ පූජාර්හ වෙන්නේ නැහැ. ඒ මොකද බුදුහාමරේම පිරිසිදු වෙනවා. කලවම් නැති නිසා. ඉතින් සාතන් වහන්සේත් ඒ අනුබන්න පූජාර්හ වෙනවා. බුද්ධයි සුත බුද්ධයි අරහං. කීනාසෝ කියලා කියන්නේ මේ විඤ්ඤාතයේදී හිතට ධර්මතාවයක් වදිනකොට ඒ දකින දේවල් පිළිබඳව තමන්ගේ කම, මගේ ගතිය, මගේ රුචිය, මගේ ආශාවල් වලින් ඒක පොඟවනවා. පෙඟුණාට පස්සේ අපි ඒක විකෘති වෙන. ඒ විකෘති වීමට මගේ කම, මගේ රුචි අරුචිකම් වලට කියනවා ආශ්‍රව ධර්ම කියලා එක දෘෂ්ටි කෝණයක්. රහතන් වහන්සේට එහෙම කලවමක් නැහැ. හිතට ධර්මතාවයක් ඇතේ නැහැ. ධර්මතාවයක් වශයෙන් නතර වෙනවා. ඒක ආලවට්ටම් කරන්නේ. ඒක පොඟවන්නේ නැහැ ආශ්‍රව වලින්. අන්න ඒ නිසා උන්වහන්සේ ක්ෂීණ වූ ආශ්‍රවත්තා උත්මන්නාචේ නිසා ක්ෂීණාශ්‍රව කියනවා. තමන්ට ළඟට ආවට පස්සේ විෂ බීජ දාන්නේ නැහැ ඒකට. විෂ ගැන්වෙන්නේ නැහැ. එව නැත්නම් ඒක හැදේ වෙනස් වෙන්නේ නැහැ. ක්ෂීණාශ්‍රවයි. ඊකට වූෂිතං වූෂිතවා කියලා කියන්නේ Brahmacharya වැස නිම කොටලක්. උන්වහන්සේට තව කලියුත්තක් ඉතුරුලා නැහැ. සීල ශික්ෂා, සමාධි ශික්ෂා පරිපූර්ණ කළ තියෙනවා. කතකරණීයෝ කියලා කියන්නේ මනුස්සාත්ව භාවයේ ලැබුක විසින් කලියුතු උත්තම කෘත්‍ය කොට නිම කරලා දෙක. වැඩ හමාර කරලා දෙක. බය ඔහිත භාරෝ. කෙලස් බර බහා තබන ලද්දේ. ආය අනුසේ වශයෙන් හෝ පරිඋත්තාන වශයෙන් හෝ වීතික්කම වශයෙන් කෙලස් නැහැ. ඔහිත භාරෝ. අනුප්පත්ත සදත්තෝ ස්වార్థය තමන්ගේ අර්ථ සිද්ධිය ක්‍රමයෙන් පත්තු. අනුපත්ත සදතු ක්‍රමයෙන් ඊටාත්ම දූෂිත වෙච්ච අසුතවත් පු탁ජනක තැන ඉඳලා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙලා ඒ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා සම්පූර්ණ කරලා දැන් ස්වార్థයට පත්ලා සදත් සත් අර්ථයට පත් වෙනවා. ඒ නිසා අනුපත්ත සදත්තු පරික්ෂීන භව සංයෝජනෝ භවයට බැඳෙන නැවතත් අර ඉපදෙමින් මැරෙමින් අසුතුවත් පු탁ජනෙක් බාට පත් කරන මේ සංයෝජන හැකිලි කොකු ගැට ගලවලා දා. සංයෝජන අයින් කරලා තියෙන්නේ සම්මදඥා විමුක්තිය. ආඥා විමුක්තියට නැත්නම් චේතුඵල පඤ්ඤාඵල විමුක්තියට මනාකොට පැමිණලා දා වූ උත්තමයන්න් වහන්සේ විඤ්ඤාතය හඳුනාගෙන තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් හොඳ කාංශ ලෝහ භාණ්ඩයක් අරගෙන අපි කිමු ගාන්ටාරයක් කියලා. ඒ ගාන්ටාරයට තට්ටු කරනකොට ඒ ගාන්ටාර ලෝහය පෙන්නනවා තමන්ගේ අඬින් ඒකේ තියෙන කිංකිණාවේ නාදයෙන් පෙන්නන ලෝහය හොඳයි ගාන්ටාරය හදලා තියෙන හොඳයි ගහන එකන ගහන්න දන්නවා එතකොට ඒ ශබ්දෙන් කියන්න පුළුවන් ඒ අනුව ඒ ගාන්ටාර ලෝහයේ තියෙන විශිෂ්ටත්වය තට්ටු කරලා තමයි දැනගන්න පුළුවන් ඉන්ෂා හැම අසුතුවත් පුතක් යනෙක් මුතම තට්ටු කරපුවාම එයාගේ නිකුත් වෙන ශබ්දෙන් කිය හැකි මේ මනුස්ස කවුද එහෙම නැත්නම් එයා තට්ටු කරලත් පෙන්වන වෙලාවල් එනවා නමුත් මේ පැලිරක් ගිය කංශ භාණ්ඩයක් ගත්තොත් එහෙම නැත්නම් පැලිච්ච කඩතොළු වෙච්ච ගාන්ටාරයක් ගත්තොත් ඒකට තට්ටු කරපුවාම ඒකේ ස්වභාවය පෙන්වන ගතිය නෑ නිකම් බොල් සද්දයක් වෙන්නේ නැවත නැවත ගහන්න උනන්දු කරවන්නේ ගහණෙක් කරන්න එහෙම එපා වෙනව නතරලා නිකන් ඒ තදබල වූ සත්සුතවත් පුතත්ඥයා තමන්ගේ ගතිය එයත් එක්ක කරන සෑම ක්‍රියාවකදීම දකින්න වාරයක් පාසා අහන වාරයක් පාසා ගන්ධ රස පාසා විඳින වාරයක් පාසා හිතට එන ධර්මතාවයක් පාසා ඔහු තමන්ගේ ස්වභාවය ස්වභාවය කියලා කියන්නේ තණ්හා භාවය දිට්ඨි භාවය මාන භාවය එහැම ක්‍රියාවකින්ම වගුරුවන රහතන් වහන්සේට මේ එකක් ඇත්තේ නැහැ ඒක නිසා කොච්චර වටිනා කංච ලෝහ භාණ්ඩයකින් නැත හොඳ ගාන්ටාර ලෝකෙන් හදලා තිබ්බත් පැලිරක් ගියාට පස්සේ ඒකේ විශිෂ්ට කිංකිණි නාදයක් පවත්න්නේ නැහැ සාමාන්‍ය සද්දයක් ඇති කරලා තියෙන නිසා කාටවත් ඇත්ත එක තට්ටු කර කර ඉඳ හිටින්නේ එතකොට දෙන සද්දෙත් උත්කෘෂ්ඨ භාවයක් පෙන්වන්න හදන්නේ සාමාන්‍ය ලෝහයකට ගහපු සද්දේ තියෙනවා ඒ නිසා රහතන් වහන්සේලාට සමා උපාරම්භ නැහැ එකට එක කියමනක් නැහැ ඉතින් මෙතනදිත් පේන තියෙනවා රහතන් වහන්සේ ඒ නිසා හිතර ධර්මතාවයක් වැඩිච්චාම උන්වහන්සේ ධර්මතාවේ සාමාන්‍ය පෘථක්තන වගේම දන්නවා දැකලා Taman දැනගෙන හෝ නොදැයි වංචනික හෝ ෂට මායාවී ගති නිසා Tamanගෙන් නිකුත් වෙන ප්‍රතිචාරය ආපු ධර්මතාවයට වැඩි යමකින් තමයි ප්‍රතිචාර කරන්නේ. ඒකට මොකක් හරි දෙයක් එකතු කරනවා. එක තණ්හා එකතු කරනවා, එක දෘෂ්ටි එකතු කරනවා, එක මානෙ එකතු කරනවා. එකතු කරපු ගමන් පිට වෙන සද්දෙන් කියන්න පුළුවන් අසුත් මේ රහතන් වහන්සේට හෝ බුදුජාණන් වහන්සේට මේ පුද්ගලයා මේ ප්‍රතික්‍රියාව කරේ තණ්හාවෙන්ද මානෙන්ද දිට්ඨියෙන්ද කියලා. ඉතින් ඒ නිසා සරුවචනන්සේ ඒ අංශය හොඳට දිනු කරපු නිසා උන්වහන්සේට ආශය අනුසය ඥානෙ තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ කතා කරනට හැසිරෙනකොට ඒ පුද්ගලයාගෙන් නිකුත්නේ ප්‍රතික්‍රියාවෙන් තමයි දැනගන්නේ මේ පුද්ගලයා මේ මොහොතේ ඉන්නේ මොන මානසික තත්ත්වෙද කියලා. රහතන් වහන්සේගේ එහෙම එකක් නැහැ. මොකද කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ කොච්චර වටිනා ලෝහකින් කරත් නිකං බොල් ලෝහකින් කරත් එන සද්දේ නැහැ. අය තමන්ගේ ගතිය මේ ප්‍රපංච පිළිබිඹු කරන ගතිය නිප්‍රපංච භාවයක් තමයි තියෙන්නේ. ඉතින් සාර රහතන් වහන්සේට විඤ්ඤාතය විඤ්ඤාතේ වශයෙන් විශිෂ්ට ඥානයක් තියෙනවා. නමුත් ඒක කොහොමඩක්වත් ආශිර්වාදයෙන් ලැබිච්ච එකක් නෙවෙයි අනුපත්ත සදත්ත ක්‍රමයෙන් ලබාගෙන තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ සංසාරෙට ප්‍රධාන වශයෙන් බඳින රාගේ නැමැති, ద్వේෂේ නැමැති, මෝහේ නැමැති කියන මේ සංකීලේශ භාව ගත්තොත් රහතන් වහන්සේත් අන්ධ පෘථග්ජනයෙක් වශයෙන් බණ භාවනා කරන කාලේ එහෙම නැත්නම් සාසනයට දීලා ගත කරන කාලේ මුලින් මුලින් සීල ශික්ෂා වේදිලා ඉන්න කාලේ එතුමටත් සිද්ධ වෙනවා මේ නිතර පවතින තද කාම රාග තුල රාගයෙන් ඇතිවෙන්නා වූ ආදීනව දැකලා සීල මට්ටමින් එක්කෝ කාමේසු මිච්ඡාචාරායක නතර කරලා තුන්වෙනි ශිල්පදේ රකින්න. එහෙම නැත්නම් Brahmacharya අබ්‍රහ්මචර්යාව දුරු කරලා Brahmacharya වශයෙන් Brahmacharya ජීවිත ගත කරනවායි කියලා කියන්නේ රහත් වෙලා නෙවෙයි. රහත් වෙන්න ඉස්සර වෙලා මේ කාමච්ඡන්දේ නැමැති ඝන බහල සංසාර දුකක් ඇති කරන මේ බලවත් කිලේශය විතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව, උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව, තව කෙනෙකුට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කිරීම සීලේදී කරන්නේ ලুকু සද්ධාවකයි. සර්වචනාංශයේ ධර්මය සංඝයා ගැන සීලයේ ගැන සද්ධාවකේ ඒක රබර් බෝරයක් අල්ලගෙන වතුරයට හිර කරගෙන ඉන්න වගේ කාමච්ඡන්දේට ගොජ දාලා එන්න දෙන්නේ. හැබැයි කාමච්ඡන්දේ නැතුව නෙවෙයි විචික්‍රමණය වෙන්න දෙන්නේ. ඊට පස්සේ පරිඋත්තාන මේ උල්ලංඝනය වෙන්න දෙන්නේ. දීලා ඊම කරගෙන ඉන්නකොට ඒකේ සාර්ථකත්වයක් පේනවා නම් එතුමට පැහැදිලිව පේනවා මේක මේ වෙලාවේ විචික්‍රමණය නොවුනට උල්ලංඝනය නොවුනට ඇතුලේ විචික්‍රමණය වෙන්න තරම් පරිඋත්තාන කෙලස් තියෙනවා. සීලත් මහලුක දෙයක්. නමුත් ඒ සීලයේ තියෙදි පරිඋත්තාන කෙලස් තියෙන හැඟීමක් තියෙනවා නම් වෙන අනුපත්ත සදත්තෝ කියන ස්වార్థය සලකන කෙනා අනිවාර්යයෙන්ම ඊට යට තියෙන ඒ පරිඋත්තාන කෙලස් පිළිබඳ සැලකිලිමත් වෙනවා. බරපතල සතුරා සතුලගේ බරපතල ලෞගිනි මට්ටම නැතර කරාට පස්සේ ගින්න තව තියෙනවා නම් ඉතුරු ටික නිවෙන කම්ම කටයුතු කරනවා වගේ කටයුතු කරනකොට අපි කියනකට චිත්ත භාවනායි කියලා. ඒක සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසදී සඳහන් වෙනවා. සරාගං වා චිත්තං සරාගං වා චිත්තංติ පජානාති විචරාගං වා චිත්තං විචරාගං වා චිත්තංติ පජානාති. මම මේක කුසල ඡන්ද මේ කාම ඡන්ද කියන නැත්නම් කාමයේ පිළිබඳව කියන එක කෙලේශයක් කරන කතා කරන්නේ. කාම මිත්‍යාචාර භ්‍රමචර්ය වශයෙන් සිල්වදෙන් රකින්නවා චිත්ත භාවනා සමාධි භාවනා වශයෙන් සරාගං වා චිත්තං සරාගං වා චිත්තංติ පජානාති කියලා තමන්ගේ හිතේ අර විතික්‍රමණය වෙන මට්ටමට නැති වුණත් ඉස්ත්‍රියාවක් පුරුෂයන් කෙරේ පුරුෂයෙක් ඉස්ත්‍රියාවක් කෙරේ රාගය හිතක් පහළ වෙනවා නම් මේ දැනගත්තට පස්සේ අසුභ භාවනා වඩලා එහෙම නැත්නම් නවසීවතික පබ්බ වාසයේ වඩලා සමහර විචක මරණානුස්සතිය වඩලා සරාග හිත ආවට පස්සේ ඒ සරාග හිතට ප්‍රතිනිධිය ප්‍රතිවිෂ වශයෙන් අසුභේ වඩන්න දාන ඒ වගේම විතරාගං වා හිතං කියලා වෙලාවට මට රාගේ නැහැ කියලා දැනගත්තා නම් ඒකත් දැනගන්න. ඉතින් මේක අනික් අපි ද්වේෂ ගැන කතා කරනවා නම් මේත් එක්කම සමාන්තරව කියන්න පුළුවන් සදෝ සංවාචිත්තං සදෝ සංවාචිත්තංติ පදානාති විතදෝ සංවාචිත්තං විතදෝ සංවාචිත්තංติ පජානාති. ඒතොර ද්වේෂේ නම් තමට නිතර තියෙන කියලා දැනගත්තද සීල වශයෙන් සතුම් මෙරි මොහරකම් කිරීමෙන් බලකින් අධිෂ්ඨාන කරගන්න සමාධි වශයෙන් මෛත්‍රී භාවනා කර. කරලා මේ මතුවෙන ද්වේෂය දැනගෙන ඊහා සමාන ප්‍රමාණයකයි මෛත්‍රී වන්නකොට ද්වේෂය නැති කරන්න පුළුවන් බව දාන්න. මේ විදිහට ඒ ක්ලේශය පරිඋත්ථාන මට්ටමට සංසිඳවා ගැනීමට ශක්තිය ඇති ක්‍රමවේදයේ දන්න කිනාට අපි කියනවා සමත භාවනා සමර්ථය කියලා. සමත භාවනා සමත්ව කළාට මෙතනදී කරන්නේ රාගේ මතුවෙනකොට අසුභ භාවනා වඩලා ඒක යටපත් කරනවා. ද්වේෂය මත වෙනකොට මෛත්‍රී භාවන කළ යටපත් කරාට ද්වේෂය මත වෙන මූල ස්වභාවය ඉතුරු වෙනවා. ඒ නිසා එකනට ධම්මානුස්සතිය වඩනකොට ධම්මානුස්සති වෙලාවේදී විශේෂයෙන්ම සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සන්තිමී අච්ඡත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා තමන්ගේ හිතේ අර්ථයන් දැඩි වගුරුවනතුරු තෙත් කරවන සුළු කාමයක් නැති වුණාට ඉතින් නීවරණ මට්ටමේ කාමයක් නැති වුණාට කාමය කියන මූලික අනුසේ ශක්තිය නැති කරලා නැති නිසා ඒක මතුවෙනකොට මගේ సంతානෙ දැන් කාමච්ඡන්දේ කියනවා කියලා දැනගන්නවා. ඒ වගේම අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මී අජ්ජත්තං කාමච්ඡන්දෝති පදාන. තමන්ගේ හිතේ කාමච්ඡන්දේ නැති වෙලාවල් දැනගන්න පුළුවන් නැති වෙලාවෙදී දැනගන්නවා. අනුප්පන්නං වා කාමච්ඡන්දං උප්පාදෝ හොති තංච පදාන. කාමච්ඡන්දේ නැති තැනක කාමවස්තුවක් දැකලා මෙන්න දැන් කාමේ මතුවෙනවා කියලා එක දැනගන්න. උප්පන්නව කාමච්ඡන්දං අනු පහිනෝ හෝති තංචපජා. කාමච්ඡන්දේ තිබිලා එක්කෝ සීලයේ අදිෂ්ඨාන කරලා. එහෙම නැත්නම් අසුභ භාවනා කරලා. එහෙම නැත්නම් කාමච්ඡන්දේ වශයෙන් කිලින්ම මුණ දීලා ඒකේ හටගන්ම අර ආරම්භදී බලාන ඉන්නකොට ඒ පුද්ගලයාට වාසියක් හම්බ වෙනවා. මේම හට ගන්නා දෙයක් උච්චතාවයට යනකම් කාමෙන්තෙත් නොවි ඇති හැටි වශයෙන් බලන ඉන්නවනම් ඒ කාමයේ අදාළ හේතු ධර්ම නැතිවීමෙන් ක්ෂය වී යන ආකාරය කාමයාගේ බැස යෑම වැයවීම Nirodhe දැක ගන්න පුළුවන්. අන්න එමෙ Nirodhe කාමච්ඡන්දය යටපත් කළා නෙවෙයි ශීලෙන් අදිෂ්ඨාන කළා නෙවෙයි ඇති වෙන දේ නැති වෙනවා කියන අදහසෙන් දකින්නකට අපි කියනවා මුලැමැදාක දැකීම නැත්නම් විපස්සනා. එතකොට මේ පුද්ගලයා පුංචි පුංචි කාමච්ඡන්ද එනකොට ඉස්සර වගේ කලබල වෙලා අසුභාන කරන්න යන්නෙත් නැහැ. එතන සීලාදිෂ්ඨාන කරන එක මත රඳාපවතින්නෙත් නැහැ. ඔන්නේ ඒ දෙක යට තේන පුංචි පුංචි කාමාශාවල් එන්නා. එන්නර්ලා ඒකේ මුලැමැදාක වශයෙන් බලනකොට පුංචි පුංචි කාමාශාවල් යටපත් කිරීමේ ශක්තිය ප්‍රතිශක්තිය විපස්සනායි වැඩ. එතකොට ආදිෂ්ඨාන ශක්තියක් වෙන මේ ටෙඩිය ටිකක් වැඩි කාමච්ඡන්දයක් වුණත් එන්න ඕනේ කියලා කරගෙන 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 යනකොට යාගේ අනුසේ වශයෙන් හෝ කාමච්ඡන්දේ ඉඳ තිනේව ගිවා දැමීමක් සිද්ධ වෙලා දවසක උපමන්නවා කාමච්ඡන්දං පහීනෝ හෝති පහීනංවා කාමච්ඡන්දං ආයතින් අනුප්පාදෝ හෝති. මේ පහව ගියා වූ කාමච්ඡන්දේ නැමැති මේ කෙලේශය කුණ ආයනං එන්නේ නැහැ කියලා නැති නොවෙනා තාලෙට නැවත මතු නොවෙනා තාලෙට නැති වෙලා යන වෙලාවක් දක්වන අපි ඒකට කියනවා මාර්ග ඥාන අවස්ථාව කියලා ඵල ඥාන අවස්ථාව කියලා. ඒක සාමාන්‍යයෙන් කාමච්ඡන්දි ගැන කතා කරනකොට නම් හරියට සිද්ධ වෙන්නේ අනාගාමි මාර්ග ඥානය. රහතන් වහන්සේ එකක් දැකලා තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේට කාමච්ඡන්දේ නොනිනව නෙවෙයි කාමච්ඡන්දේ ආවට පස්සේ ඒ කාමච්ඡන්දේ අවස්ථා තුනක් ලාමක අවස්ථාව, මධ්‍යම අවස්ථාව සහ ගොරෝසු අවස්ථාව, එහෙම නැත්නම් අනුසය කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, වීතිකම කෙලෙස්, ඒ තුනට ආයුධ තුනක් තියෙනවා. ඒක නිසා කාමච්ඡන්දේට වැඩි කාමච්ඡන්දේට එච්චරම යටත් වෙන බය වෙන ගතියක් නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ ආපුවාම මේ ආයුධ නැති එක්කන එක්කෝ කාමෙන් තෙත් වෙන නැත්නම් කාමයට වෛර කරන. මෙන්න මේ කාමච්ඡන්දේ ආවට පස්සේ කාමෙන් තෙත් වෙන ගතිය හෝ කාමයට වෛර කරන ගතිය තමයි මෙතන විඤ්ඤාතය කියලා සඳහන් කරන්නේ. කාමේනමිති ධර්මතාවයේ හිතට ඇවිල්ල වදිනකොට ඒ කාමයේ කාමයේ වශයෙන් අඳුනගන්නේ නැහැ. එක්කෝ ඒකට ආශ කරනවා. කාමයේ ක්‍රියාවට ආ වූ කාමයට ඇත්තා වූ කාමරාග අනුසය නිසා මට මේක දවල් එළිය කරගන්න බෑ. ඒක නිසාම හීනෙන් හරි කරගන්න. එහෙම නැත්නම් වංචනිකව හෝ කරගන්න, වංකව හෝ කරගන්න ඕනේ කියලා ඒ කාමය තනවාරයි. එහෙම නැත්නම් මවැන්නිකුට මේ කාමච්ඡන්දේ ආවා මේක හොඳ නෑ කියලා කාමච්ඡන්දයට ද්වේෂ කරනවා. මෙන්න මේ විදිහට කාම අරමුණක් ඉදිරියට ආවට පස්සේ ඒ කාම අරමුණට එක්ක රාගේ එක්ක ද්වේෂය ඇති කිරීම, එහෙම නැත්නම් හිතින් ඇති කරන මේ ප්‍රතික්‍රියාවට තමයි විඤ්ඤාතය කියලා කියන්නේ. ඒ රහතන් වහන්සේ ඒක හොඳට දැකලා තියෙනවා. ඒකත් තාමත් ඇති නොවෙනවද කියලා කියන්නත් බෑ. නමුත් ඒක ඒක වශයෙන් දන්න නිසා රහතන් වහන්සේ ඒකට වාල් වෙන්නේ නැහැ. ඒ විඤ්ඤාතේ රහතන් වහන්සේගේ වාල් භාවයට පත් වෙනවා. එනිසා රහතන් වහන්සේ මේ විඤ්ඤාතං මේ චිනමඤ්ඤති. මේ ඇතිවෙච්ච රාගයක් ඇතිවෙන්නට රාගයට ඇති ආශාව හෝ ද්වේෂය මෙච්චර ඇඳ තියෙන වෙන එකක් වෙන දෙයක් නැහැ. මේක මම කියාගන්නෙත් නැහැ, මගේ කියාගන්නෙත් නැහැ, මේකෙන් මම වෙනවා කියන්නෙත් නැහැ, මේක තමයි මම කියලා කියන්නෙත් නැහැ. ඒ මොකද උන්වහන්සේ ඒක සීලයේ මට්ටමින් දැකලා තිනවා, සමාධි මට්ටමින් දැකලා තිනවා, ප්‍රඥා මට්ටමින් දැකලා තිනවා. ඒක නිසා කාම රාග ආදී ඒ බරපතල කෙලෙස් තුන ගත්තත් රහතන් වහන්සේටත් ඒ කෙලෙස් නොනිනව නෙවෙයි. විඤ්ඤාතං විඤ්ඤාතතෝ අභිඤ්ඤාය කියලා තියෙනවා. මෙතන මේ විඤ්ඤානේ විඤ්ඤාතය ඇති වෙන්න කාම හේතු වෙන්නත් පුළුවන්, ද්වේෂ හේතු වෙන්නත් පුළුවන්, රට ව්‍යාපෝ තේජෝ වායෝ ආදී වෙන දෙයක් හේතු වෙන්නත් පුළුවන්, රූපය සද්දය ගන්ධය රසය මොන දෙයක් ඇති කරත් ඒ මතුවෙන දෙයට කැමැත්ත හෝ අකමැත්ත. ඒක ස්වභාවික ධර්මතාවය. රූපං දිස්ස චක්කුණා රූපං දිස්සෝ උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. සෝතේන සද්දං සායිත්වා සුත්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. ගන්ධේන ඝාණං ඝාණේන ගන්ධං ගහයිත්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. මේ විදිහට හැම ඉන්ද්‍රිය ධර්මයකටම අදාළ බාහිර ආයතනත් එක්ක ගැටිච්ච ගමන් ඒ ඇති වෙන පෙනීම තුල, ඇසීම තුල, ගන්ධ රස පහස තුල අනිවාර්යයෙන්ම අසතුටත් පුතක්ජනයට නැත්තම් සීක පුද්ගලයාට මනාපමනාප දෙක පහයි. මේ මනාපමනාප දෙකට තමයි මෙතන මේ විඤ්ඤාතය කියලා සඳහන් කරන්නේ. ඉතින් මේක හුඟක් වෙලාවට විඤ්ඤාණය කියලා පටලවා ගන්න වෙලාවක් තියෙනවා. නමුත් මේ මජ්ක්‍ධිම නිකාය වගේ සූත්‍රවල විඤ්ඤාතය විඤ්ඤාතේ වශයෙන්ම සඳහන් වෙලා තියෙනවා. මේ නිසා මේක විස්තර කිරීමට යන අටුවාචාරින් වහන්සේලා මේකදී හරි සංකීර්ණ ක්‍රමයකට තමයි විස්තර කළ දෙන්න හදන්නේ. ඒක හරිද වැරදිද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් ඒකෙන් පේනවා මෙතන කොච්චර විපිරියාශයක් විපල්ලාශයක් එහෙම නැත්නම් සූක්ෂම දෙයක් වෙනවා. ඒකදී කියනවා ඇහැට රූපයක් දක්ින් අපි හිතනවා අපි හිතමු කැපිපේන විදියට පෙන්නකොට භත්‍රය යවන වයසේ පසු වෙන පුරුෂයෙකුට ඒහා සමාන මැද වයසේ ලදරුව ලපටි වයසේ ඉන්න මහතත් නැති කෙට්ටුත් නැති කළුත් නැති සුදුත් නැති උසත් නැති මිටිත් නැති මැද වයසේ අවුරුදු 16ක් 20 ගණනක් අතර වෙන කාන්තාවක් දකිනකොට මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම සිත් පැහැර ගන්න අවස්ථාව විදිහට. ඒක කෙරෙහි මනාපමනාප පාඩක. දකින්න රූපේ ඒ අර මධ්‍යම වයසේ මධ්‍යම රසේ මධ්‍යම ප්‍රමාණයේ ඉන්න ස්ත්‍රියව. ඒ රූපේ වදිනවා වදින නිසා ඒ ශබ්ද ආහන ගඳ බලන රස බලන හිතන දේවල් අමතක කරලා රූප බලන්නේක් බවට පත් වෙනවා. මොකද ඒ වෙලාවේ හැටියට පේන තියෙන වැඩියෙන්ම සිත් පහරන සිත් පැහැර ගන්න වටිනා දේ ඒකයි. ඒ නිසා පළවෙනි මතාවට ඒ චිත්ත වීතියක් දුවනකොට මේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ සබ්බ චිත්ත සාධාන චෛත්‍යික 15 ස්පර්ශයක් තමයි ඇති වෙන්නේ. අර රූපය ඇවිල්ලා ඇහැට වැදිලා ඇහි හිත පහළ වෙලා ස්පර්ශේ පහළ වෙනවා. ඒ ස්පර්ශේ පහළ වෙනවත් එක්කම ඊගාවට එන චිත්ත වීතියේදී ඕනනම් පුළුවන් අපිට සද්දයක් අහන්න, ගඳක් බලන්න, රසක් බලන්න, පහසක් ලබන්න. මොකද චිත්ත වීතිය එකින් එකකින් අලවල වගේ තිබුණාට ඒව එකිනෙකට වග වෙලා නැහැ. නමුත් ඒ රූපේ සිත් පැහැර ගන්න එකක් නම් අපි අනිවාර්යම චේතනාවක් පහළනවා මේ රූපෙම අනේ මට තව චිත්තක්ෂණයක් දිකට බලන්න ලැබෙවා කියලා. එතකොට මේ දෙවෙනි චිත්ත වීතියේදී ස්පර්ශය නෙවෙයි මුල් වෙන්නේ චේතනාව. චේතනා මුල් කරගත්ත චිත්ත විද්‍ය පහයි. එතකොට මේ චේතනාවත් එක්කම අර ඉස්සෙල්ලා රූපේ දකින්නකොට මේ දෙවෙනි සැරේ බැලීම තරම් ඇති වෙච්ච ආශාවෙන් තෙත් වෙච්ච එනසම් කාමරාගානුසයෙන් තෙත් වෙච්ච හිතකින් තමයි දෙවෙනි චේතනාව පාර වෙන්නේ මේ රූපයෙන් මට බලන්න ලැබෙවා. එතකොට දකින්නේ ස්ත්‍රී රූපේ නෙවෙයි ස්ත්‍රී රූපේට ඇතිවෙච්ච රාගයත් එක්කමයි පෙඟිලා. අන්නේ පෙඟීමත් දකින්නවත් එක්කම හිත කියන්නේ රූපේ දකින්නයි කියලා තමයි. නමුත් මේ වෙනට රූපෙට වැඩිය යමක් තියෙනවා. මොකද හේතුව අපේ රූපේ කෙරේ තියෙන ලැබැඳියාව නිසා තමයි දෙවෙනි වතාවටත් ඒක බලන්න ඉල්ලන්නේ. ඒක සිද්ධ වුණොත් දෙවෙනි වතාවට අපි දකින්නේ අපේ ලැබැඳියාවෙන්, අපේ ආලවට්ටමේ, අපේ වර්ණ ගැනීමෙන්, අපේ ආශයෙන්, අපේ අනුසයෙන් දෙත්‍ත්‍ච හිත හිතකින් දකින්න. එතකොට ඒ දකින්නේ ප්‍රകൃතියමත් නෙවෙයි. ඊට පස්සේ මේ තමා විසින් දැන් මේකට එකතු කරන ලද විඤ්ඤාතයක් තියෙනවනේ. මේ ස්ත්‍රී රූපේ මට නැවත නැවත දකින්න වෙනවා හොඳයි. මේක මේ වෙලාවේදී ෆොටෝ එකකට ගන්න තියෙනවා හොඳයි. වීඩියෝ කර ගන්න තියෙනවා හොඳයි. මේක හොඳට ලොකු කරලා තියාගන්න හොඳයි කියලා ඉන්දිකෙන් දිගට හිතිලි පහළ වෙන්නේ අර ආශාව නිසාමයි. ඒ නිසා මේ දකින්න දේ නিত্য සුඛ සුබ නැත්නම් නිමිත්තක් ගායි ව්‍යංජනක් ගායි වෙනවා. මේක නිමිටි කරනවා කියන්නේ චිත්තක්ෂණ දෙකක්වත් පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැත්නම් නිමිටි කරන්න බෑ අපේ හිතට. ඒ කියන්නේ පළවෙනි වතාවටම ආපాతගත වෙන වෙලාවේදී ස්පර්ශය මුල් කරගෙන චිත්ත වීදියට මේ රූපේ රස විඳින්න බෑ. ඒකෙන් කරන්නේ ඇහැ කන දිව නාසය වහලා කනට හිත දාන එක විතරයි. ඇහැට හිත දාන එක විතරයි. ඊට පස්සේ ඇහැ නැවත නැවතත් මේ රූපේ බලන් යනකොට තමයි රස වින්දනය කරන්න පුළුවන් වෙන්නේ වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ව්‍යංජන අනුව්‍යංජන වශයෙන්. මෙන්න මේ යම් විදියකට රූපයක් දැකලා නිමිත්තක් ගායි හෝතු හෝති ව්‍යංජනක් ගායි හෝති වුණොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වෙනකොට ඒ රූපෙට බැඳීමක් ඇති වෙලා ඉවරයි. ඊට පස්සේ අපි දකින්නේ ව්‍යංජන අනුව්‍යංජන සහිතව. නමුත් මේ ව්‍යංජන අනුව්‍යංජන සියල්ලම ස්ථිරයි. නිට්යයි සුඛයි සුබයි කියන මංගල දර්ශනයෙන් බලන්න. නමුත් ධර්මතාවයේ වශයෙන් මේ දේවල් නිට්ය සුඛ සුබ නැති නිසා ඒවා පෙරලි වලටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. මේ විපින්නාවටපත් වෙනකොට ඒක ඉෂ්ටිත වේවා නිට්ටි වේවා සුඛ සෝභ වේවා කියන හිත පෙලෙන්න පටන් ගන්නවා. ඇත්තටම රූප වෙනස් වෙන එකට පෙලෙනවා නම් ඒක සාධාරණයි. දැන් මේ වෙනස් වෙන්නේ ඉෂ්ටිත කරගන්න හදන්නේ රූපේ නෙමෙයි තමන් විසින් ඒ රූපේට වගුරුවන ලද ආරූඪ කරන ලද කාම තණ්හාව කාම ආශවය නිසා ඇතිවෙච්ච නිත්‍ය සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව ඉෂ්ටිත කරන්න හදන. නමුත් ඒක වෙනස් වෙනකොට ඒ සංඥාව ඇති කරපු විඥාතිය ඇති කරපු මනුෂයා දුකටපත් වෙනවා. මං හිතපු දෙය හිතපු තාලෙන් වෙන්නේ නැහැ. මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේක වෙනස් වෙන තත්ත්වයටපත් වෙනවා. මේක පෙළෙනවා. මට ඕන කළ තියෙන එක පෙළෙන්නේ නැතුව ඉෂ්ටිතව තියාගන්න කියලා ඒ ඇති කරපු විඥාතය තමයි විපරිණාමයට යන්න දෙන්න කැමති නැති වෙන්නේ. නමුත් ධර්මතාවය යන විපරිණාමයටපත් වෙනවා. පත් වෙනකොට දුකක් ඇති වෙනවා. ඒ දුක මගේ කියලා ගන්න. නමුත් රහතන් වහන්සේ මේ ශේක පුද්ගල අවස්ථාවේදී උන්වහන්සේ පුරුදු කළ තියෙනවා චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං කියන එක බුදු වචනේ අහලා තියෙනවා. එහෙම නැත්නම් න ව්‍යංජන න නිමිත්තක් ගායෝ හෝති න ව්‍යංජනක් ගායෝති කියලා පුහුණුවක් කරලා තියෙනවා. මේ ගන්න රූපය නිමිටි කරන්න එපා. චිත්තක්ෂණ දෙකක් එකට පවතින දෙයක් කියලා හිතින් හිතන්නත් එපා. අනුව්‍යංජන ගන්නත් එපා. මේකේ නිකට කොහමද, නල කොහමද, hina වෙනකොට කොහමද, අඬනකොට කොහමද කියලා ව්‍යංජන අනුව්‍යංජන ගන්නත් එපා. යත්වාදි කරන මේ තන් අසංගතම් විහෙරත්තං කුප්පජ්ජති පාපක අකුසල ධම්ම තස්ස සංවරය අපජ්ජති. යම් ආකාරයකින් මේජට නිමිටි ගන්න ගියොත්, ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගියොත් මේ රූපය හේතු කරගෙන යම් පාපක අකුසල ධර්ම පහළ වෙන්න පුළුවන් නම් ඒක නොවීම පිණිස සංවර වෙනවා කියලා කියන්නේ මේ රූපය මත නෙවෙයි කෙලස් පහළ වෙන්නේ රූපය මත අපි ඇති කරන මේ අගයන් ආඩම්බර මත විඤ්ඤාතය මත. එහෙම නැත්නම් ඒ වගුරුවන අනුසය ආශව ධර්ම මතයි. අනිවා මතු නොවීම පිණිස රූපයක් බලනවා 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 දකින්නවා 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 කියලා මෙනෙහි කරනකොට ඒ රූපේ මතින් අර රූපේ නැති කරන්න අපිට බෑ. නමුත් රූපේ මතින් ඇති වෙන්න පුළුවන් යම් ආකාරයක විඤ්ඤාතේ පදනම් කරගත්ත රාග දෝෂ මොහෙන්ද තියෙනවනේ. නැති කරන්න බැරි වුණත් ඒක ඇති වෙන හැටි පිළිබඳ යාන්ත්‍රණය දැකගැනීමේ ශක්තියක් තිබිච්ච නිසා තමයි මේ හේක උත්තමනාචි රහත් වුනේ. ඒ නිසා රහතන් වහන්සේටත් අර වගේ මධ්‍යම වයසේ ඉන්න බත්‍ර යෞවන ස්ත්‍රියාවක් දැක්කොත් පුරුෂයෙක් වශයෙන් යර වාගෙම අවශ්‍යතාවයන් පහළ වෙනවා. එහෙම නැත්නම් ඒ දැකීම පහළ වෙනවා. දැකීම පහළ වෙනවත් එක්කම පුරුද්දට ඒක පිළිබඳව අසංගතං විහරන්තං පාපක කුසල ධම්මා අපජ්ජති සංවරයෙන් තොරව මතුනන මෙන්න මේ ಜಾති කෙලස් මේකෙන් පහළ වෙන්න ඉඩ තියෙනවා කියන එක පහළ වෙන්නේ ඉස්සල්ලාම දකින්න නිසා උන්වහන්සේට ඕනේ නම් මේ මනරම්ම්‍ය රූපේ තියෙනව භයානකකම දැක ගන්න පුළුවන්. අනේ භාවනාවකින් තොරව බුද්ධ සරණක්, දහම් සරණක්, සංඝ සරණක්, සීලයෙන් තොර මිනිස්සයා මේක දැක්කට පස්සේ රාගය ඇති වෙනවා කියන එක මොකද කරන්නේ? බල්ලෙකුට බැල්ලිගේ පුක දැක්කට පස්සේ ඒක පිටිපස්සේ යනවයි කියන එකේ බලකන්න දෙයක් නැහැ. බලකන්න බෑ. ඒක නිවේ ප්‍රශ්න තියෙන්නේ තමන් මේ ශික්ෂණය කරන කෙනෙක් වශයෙන් තමන්ට ඒ වගේ වෙනකොට මේ දකින රූපයේ නෙවෙයි මේක තියෙන එකට ආරූඪ කරන අපිට බැල්ලික පුක දැක්කට රාගයක් ඇති වෙන්නේ නැහැ. අපිට දැක්ින්ද වෙන්නේ තියෙන්නේ ඒකට අදාළ දෙයක්. ඒ වගේ එක එකන දකින දේන් රාගය ඇති කරන්නේ තමන්ගේ හිතේ තියෙන චේතනා මතින්, නැත්නම් තමන්ගේ හිතේ තියෙන අනුසේ මතින්, තමන්ගේ හිතේ තියෙන ආශෝ ධර්ම මතින් මිස රූපේ නෙවෙයි කියනක තේරුම් අරගන්නවක ගෝකමාරි. මොකද අපේ හිතේ ඒ තරම් සංසාරගතව දැන් මේ තියෙන ලෝකායත විෂයන් මතින් තත්ත්වගත කරලා තියෙන්නේ රූපයයි කෙලස් තියෙනවා කියලා. ඉතින් රහතන් වහන්සේ සේක පුද්ගලෙක් වශයෙන් රූපයයි නෙවෙයි කෙලස් තියෙන රූපේ දැකීමෙන් පහල කරන වගුරුවන මේ විඤ්ඤාතේ, මෙන්න මේ විඤ්ඤාතය රූපෙන් වෙන්කොට හඳුනා ගන්නවා කියලා කියන්නේ රූප ධර්මය බාහ්‍ය ආයතනය කියලා කියන්නේ පිටින් ඇවිල්ලා චක්කුද්්වාරයේ වැදින චක්කු විඥානයේ පහල කරන ධර්මතාවය. මේ විඥාතය කියන්නේ ඇතුලේ තිබිලා පිටතට වැක්කෙන දේ. ඉතින් මේ පිටින් ඇතුළට එන එකයි ඇතුළෙන් පිටත එන එකයි මේ දෙක අඳුනා ගන්න බැරි නම් අසරණයි අනාතයි. මේ නිසා වෙන්නේ නැති සරුවචනාංශය මතක් කරන්නේ ආශ්වාස කරනකොට පිටින් ඇතුළට එන එකයි ප්‍රශ්වාස කරනකොට පිටුටි ඇතුළේ තියෙන එක පිටත යන එකයි වෙන් කරලා හඳුනා ගන්න කියලා. මේක ලේසි නෑ. ගොයදෙනෙක් කියනවා ආශ්වාස ප්‍රශ්වාසය වෙන් කරන්න බෑ මට දැනෙනවා විශේෂයෙන්ම සමතේ කරනාට කියනවා බලන්නත් එපයි කියලා. හුස්ම දන්නවනම් ඇති. නමුත් විපස්සනා කරනකොට කියනවා ආශ්වාසය කියලා කියන්නේ බාහිර තියෙන දේ ඇතුළට එන. සම්මතය හැටියෙන්. ඊට පස්සේ ප්‍රශ්වාසය කියලා කියන්නේ පිටුටි ඇතුළට තියෙන පිට දාන. බලන්න කියනවා මේ දෙකම නාසිකාග්‍රය හෝ උඩුතොලේ හෝ පිම්බි මැකිලින් වශයෙන් යනකොට මේ ඇතුල් වෙන එක පිට වෙන එකකින් වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. මේක හරිම අමාරුයි. විපස්සනා කරනකොට මේ කියලා දෙන්න ගියාම ගොඩනෙක් මූණ ඇඹුල් කර ගන්නවා. හරි සංකීර්ණ කිරීමක් මේ කරන්නේ. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මේ කරන්නේ. මෙව්ව පුළුවන්ද මේ සෝපා කළා මෙව්ව දැනගත්තද? එහෙම නැත්නම් පටාචාරාව වුණා දැනගෙනද මේ වෙලාවේ සෝවන් වුණේ කියලා ප්‍රශ්න නගනවා. නමුත් මේ ආස්වාස ප්‍රසවාස දෙකේ තියෙන අභ්‍යන්තර ඉඳලා ඇතුළට බාහිරට එන එකක් බාහිර ඇතුළට එන එකක් මෙතෙන් සිද්ධ වෙන්නේ රූප ධර්මයක් වර්ණ රූපයක් චක්ෂු ద్వාරයට ආපాతගත වෙනවයි කියලා කියන්නේ පළවෙනි චිත්තක්ෂණයේදී සිදුවෙන පස්ස පංචයේ ධර්මවල ස්පර්ශය තමයි මුල් වෙන්නේ. ස්පර්ශයට හේතු වෙන්නේ බාහිර තියෙන රූපයයිල වදින එක. නමුත් ඒක නැවත බලන්න ඕනෑ කියන ආශාවත් එක දෙවෙනි සැරේ බලනකොට කියන්නේ ඇතුලේ තියෙන අනුසේ වශයක් ආශව වශයක් පංචනික ගතියක් ඡටගතියක් මායාවි ගතියක් ඒකට වගුරු වෙනවා. මේ දෙක දැක ගන්න බැරිකම නිසායි මිනිස්සු මේ බාහිර ලෝකයේ මට්ටම් කරන්න හදන්නේ. බාහිර ලෝකේ රාග දසුලින් අයින් කරන්න හදනවා. දුප්පතුන් නැති ලෝක හදන්න හදනවා. එහෙම නැත්නම් මේ ලෝකයා සික්කනේ ඉක්මීට ගන්න නම් මේක සඳහා වසංගත රෝගයක් තියෙනවා සදාචාරවාදී කියලා. සංශෝධනවාදී කියලා. ඒගොල්ලන්ගේ වැඩේම දකින්නකොට රාගය ඇති වෙන දේවල් අයින් කරන්න හදනවා. ඒගොල්ලෝ හිතන්නේ මේ වස්තුවේ රාග තියෙන ඕක තමයි සිද්ධාර්ථ කුමාරයාට සුද්ධෝදන රජුරු කළේ. කිසියම් හිටියදෙන දෙයක් පේන තිබෙන්නේ නැහැ. මොකද මේක දැකලා කලකිරෙයි කියලා. මොකද සුද්ධෝදන රජුරු හිතුවේ මේ කලකිරීම තියෙන්නේ රූපේ කියලා. එහෙම හිතන්න පුළුවන්. මොකද ඉස්ලාම් දාසේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිදි දකින්නකොටම කලකිරීම ඇති වෙනකෝ එතකොට චන්නට ඒක පහල වුණා. චන්නත් ඒකම දැක්කා. චන්නත් දැක්කා ලෙඩෙක් මහල්ලෙක් මලකඳපයි එතුමා කිව්වේ සිද්ධාර්ථ කුමාරට කියලා දුන්නා මොකද්ද මේ කියලා හබ මේ තමයි ලෙඩෙක් මොකද්ද ලෙඩෙක් කියන්නේ ලෙඩෙක් කියලා කියන්නේ ඕක මිනිස්සුන් රැඳ වෙන එකක් ඒතකොට මටත් වෙයිද එහෙනම් මෙයාට කලකිරීම පානවා කියපු චන්නට බාලුනේ නැහැ ඒ කියන්නේ චන්න කලින් දැකලා තියෙන නිසායි කිව්වේ කොයි එකෙන් හරි සිද්ධාර්ථ කුමාර ළඟ තිබුණේ පෙර නිමිති දකින්න පෙරම පොරක හිත නිසා ඒකේ නිමිති උන්වන්සේ ගත්තා ඒක මේ කලකිරෙන පැත්තට. ඒ වගේම තමයි දෙයක් දැකලා එකකින් ගන්න නිමිත්ත චන්නකින් සිද්ධාර්ථ කුමාරයා වෙනස්. ඊටත් වැඩිය වෙනස් නිමිත්තක් තමයි ගන්න ඇත්තේ සුද්ධෝදන රජුට. මෙන්න මේ විදිහට නිමිත්තක් ගායි හෝති ව්‍යංජනක් ගායි හෝති කියන එක තමයි පෘථක් යන ලෝකේ මේක හොඳටම දන්න මනුස්සය තමයි ජනමාධ්‍ය කාර්යයයි වෙළඳ ව්‍යාපාර ප්‍රචාරක දැන්වීම කරන මිනිහා. ඒ මිනිහා දන්නවා මනුස්සර කොක්ක ගන්න හැටි. කොච්චර සදාචාරගත වෙන්න ගත්තත් වෙළඳ ප්‍රචාරක දැන්වීමක කාගේ කුප්පන ගතිය, ද්වේෂෙන් අවුස්සන ගතිය ලස්සනට පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන්නේ පොඩ්ඩක් අතිශෝක්ති වශයෙන් තියෙන. ස්වභාවේ පොඩ්ඩක් පන්නලා. ඉතින් ඒක ඇත්තට සදාචාරාත්මක නැති නිසා ඒක ලෝකේ කියනවා වෙළඳ ප්‍රචාරක වශයෙන් කිව්වට කමක් නැහැ කියලා. ඒ ඇමරිකාවේ කියනවා තෙල් ජාතියක් මේ අප පුච්චනකොට ආප්පේ ගැලවෙන්න දානවනේ තෙල්. තැටියට තෙල් දානවා ඉස්සර අපේ අම්මලා කරන්නේ මේ පිටර කැල්ලක් අරගෙන පොට්ටනික බැඳලා ඒක අතුල්ලනවා මේ ආප මිශ්‍රණේ වක් කරන්නේ ඉතින් ඒක හොඳට ගැලවෙන්නේ. ඒ වගේ තියෙනවා මේ තෙල් જાතියක් ඒ තැටියට දානවා ස්ප්‍රේ කරනවා. ඒකේ යටින් ගහලා තිනවා මේ තෙල් නැත බය වෙන දෙයක් නැහැ කියලා. ඉතින් කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් මේ තෙල් විකුණන්නේ. අම කියන මේ එක සැරයක් මිලකපුවාට යන තෙල් ප්‍රමාණය මැරෙන්න තරම් ප්‍රමාණවත් නැති නිසා මේක තෙල් නැහැ කියලා තමයි විකුණන්නේ. විකුණන්නේ තෙල්. යටින් ගහලා දෙන මේක ෆැට් නැහැ, බය වෙන දෙයක් නැහැ, කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. ඇයි කියලා අපම කියනවා එක සැරයක් මිලක පුවාගෙන ඩෝස් එක ගණන් කරලා තියෙන්නේ ඒකේ කොලෙස්ටරෝල් ඇති කරන්නේ නැහැ කියලා. හැබැයි විකුණන්නේ තෙල්. මේ වගේ පාහර වැඩ කරන්නේ ඔය දිනුවයි සම්මත රටවල ඉන්න විරඳ ප්‍රචාරවල අපෙත් එක්කයි. ඒකට හේතුව මොකද? අපි මේ දෙයක් දකිනකොට ඇති දේ ඇති හැටියෙන් දකින්නට වැඩිය මගේකම මාදුතු දේ එතන මගේ රුචිකත්වය මේ ෂේර් ගෙම කරන්නේ අර දේ ආලවට්ටම් කරන එකයි සංස්කරණය කරන එකයි. අන්නේ සංස්කරණය කරන ක්‍රම හතරක් මේ මූලපරියාය සූත්‍රයේදී සර්වඥාචේ සඳහන් කරලා තියෙනවා. විඤ්ඤාතං මාමංජි. විඤ්ඤාතං කියලා කියන්නේ මේ ඒ දකින්න රූපයේම රාගයක් තියෙනවා කියලා, ඒ රාගේ නිසයි මම මේ දැක්කේ, නැත්නම් මම වෙන දෙයක් බලන්න තිබුණානේ කියලා. ඒකේ රාගේ තියෙනවායි කියලා, රාගයයි දෙක එකයි කියලා ගණන් ගන්න. එහෙම නැත්නම් එයින් රාගේ වෙනවායි කියලා. ඒ රූපයෙන් මට රාගේ දනවනවායි කියලා. නැත්නම් රූපයෙහි සප්තමී විභක්ති පංචමී විභක්ති අතර වෙනස පෙන්වනවා. එහෙම නැත්නම් ඒ ඇති වෙච්ච රාගය නැත්නම් විඤ්ඤාතය මගේ එකක් කියලා. ඒකෙන් තමයි මම හැදෙන්නේ. එතන මම හැදෙන්නේ මේ ඇති වෙන විඤ්ඤාතය කියලා. විඤ්ඤාතං මඤ්ඤති, විඤ්ඤාතස්මින් මඤ්ඤති, විඤ්ඤාතත්වෝ මඤ්ඤති, විඤ්ඤාතං මේති මඤ්ඤති කියලා හතර ආකාරයකින් මේක වෙන්න ඉඩ තියෙනවා. ඒ සිද්ධ වෙන එක එතනදීම දැකලා රූපය එකක්, රූපය මත පහළ වෙච්ච ආකල්ප එකක් කියලා වෙන්කොට දැන ගැනීම තමයි සීක බුද්ධිලා විසින් කළ යුත්තේ. ලේසි නෑ. ඒක කියනවා ආස්වාස ප්‍රසවාසය ඇති කරන්නේ. ආස්වාද ප්‍රසවාසයේ දක්නට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරලා හොඳට දැනගෙන ගොරෝසුවට පවතින ආස්වාද ප්‍රසවාසයේ තියෙන වෙලාවේදී ඒකේ තියෙන 11 ආකාරයක්, ඒකට රුචි වෙන්න පුළුවන්, අරුචි වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්, ගොරෝසු වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්, ළඟ වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්, ඇතුළ වෙන්න පුළුවන්, පිට වෙන්න පුළුවන්, අතීතනාගත වර්තමාන වශයෙන් කාලත්‍රයට වැටෙන්නේ. මේ ඔක්කොම දැක්කනම් ගොරෝසු ආනපනේ දැක්කනම් ක්‍රමයෙන් ආනපනේ කරගෙන කරගෙන යනකොට ඒ විෂයෙහි විනස්සමින් යන ආනාපානයේ විෂයෙහි අපිට ඇති වෙන ආකල්ප රාශියක් තියෙනවා. රූප වශයෙන් ආකල්ප වාසයක් පහළ වෙනවා, වේදනා වශයෙන් ආකල්ප වාසයක් පහළ වෙනවා, විඥාන වශයෙන් ආකල්ප වාසයක් පහළ වෙනවා, සංස්කාර වශයෙන් පහන විඥාන වශයෙන් පහළ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ පරිණාමයේ විෂයෙහි. ගුරුසුතන ඉලා සියුම් වෙනකොට, ප්‍රියතන ඉඳලා අප්‍රිය වෙනකොට, නැත්නම් අප්‍රියතනල ප්‍රිය වෙනකොට වේදනාවල වෙනසක් ඇති වෙනවා, සංඥාවේ වෙනසක් ඇති වෙනවා, සංස්කරණයේ වෙනසක් ඇති වෙනවා, විඥානයේ වෙනසක් ඇති වෙනවා. ඒ හැම තැනකදීම පැටලෙන අවස්ථාවක් තියෙනවා. පැටලෙන අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනක් තියෙනවා, දෙකක්ම පැටලෙයි. එකයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. ඒ රූපය සියුම් වේගන යනකොට, අප්‍රිය වේගන යනකොට, ඈත් වේගන යනකොට, අතීතනාගත වශයෙන් නොපෙනී යනකොට ඒ කෙරෙහි ඇති වෙන මේ ආකල්ප සියල්ලම දැනගෙන ඒවට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ ගියා නම් ඔන්න පළවෙනි සැරේට රූප පිළිබඳ ආකල්ප වලින් ගැලවෙන එකට කියනවා කායනපස්සනාවේ දක්ෂ වෙනවා කියලා. ඊට පස්සේ වේදනා මට්ටම් දෙකකින් බිම දානවා. හුඟක් සතුට ඇති කරනවා, හුඟක් කනගාට ඇති කරනවා. මේ දෙකේම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වේදනාව පිළිබඳව දක්ෂ වෙලා අදුක්කම සුඛ වේදනාව හඳුනාගත්තාම අපි කියන වේදනානුපස්සනාවේ දක්ෂ වෙනවා. ඊට පස්සේ චිත්ත ප්‍රතිසංකාර කියනකොට සංඥාවක් එතනම තියෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සන ධම්මානුපස්සන යනකොට ඒ විෂයේ සංස්කරණය නොකිරීම, ඒ විෂයේ විඥාත පහළ නොකිරීම ආදී ක්‍රම මතින් ඊතුරු ධර්මතා දෙකම මේ විනස් වීමෙන් පවතින රූපස්කන්ධය විෂයේ ආකල්ප සම්පත්තියේ ලොකු වෙනස්කමක් තියෙනවා. මේක කවදාකවත් පොතක ලියලා බෙල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ਸਰුවත්යන් සඳහන් කරන අන්ත දෙක අතරලා මැදමාවතේ ගියොත් ගැටුම් අඩුයි. අන්ත දෙක තමයි යන පාර හරිද කියලා සැක කරනවා. එහෙම නැත්නම් මේකේ ගණ්ඩ දෙයක් නැහැ, දැන් එන්ටෙන්ට නොපිනි යනවා, එපා වුණා කියලා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් ආයාස කරනවා. මේ මොනවාවත් නොකර මේ ආස්වාද ප්‍රසවාසයේ විශේෂය, ආස්වාද ප්‍රසවාසයේ මූල කර්මත්තානේ නං කරගෙන යනකොට ඇති වෙන මේ ආකල්ප දිහා බලාන හිටියොත් පමණක් ඒ පුද්ගලට විඤ්ඤාතය කියලා මේ හිතින් එළියට දාන දේ, හිතින් වගුරුවන දේ, හිතින් දක්වන ප්‍රතිචාර ප්‍රතික්‍රියා මේක දිහා බලාන ඉන්නකොට තේරෙනවා මේවා සම්පූර්ණ අහඹයක්. ඇත්තටම ඒක දකින පුද්ගලයාටත් ඒක පාලනය කිරීමේ ශක්තියක් නැහැ. නමුත් නොදැනුවත් මේ පුද්ගලයා මේක මගේ කියලායි කියන්නේ. මේක මම කියාගෙනයි කියන්නේ. මේක මගේ ආත්මය කියාගෙනයි කියන්නේ. ඉතින් මේවා මතුවෙනකොට සර්වඥාණන්ගේ මහා කරුණාව විසඳාම් කරනවා. රූප ගෙවිගෙන යනකොට ඇති වෙනවා නම් බයක්, චකිතයක්, සංකාාවක් වගේ දෙයක්. ඒ බය, චකිත, සංකාතා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා පැත්තකට කරන්නේ. එතන රූප ගෙවිගෙන යනකොට ඇති වෙනවන සතුට ප්‍රීතිය ප්‍රමෝදය ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බහැර කරන්න කියනවා බහැර කරොත් පමණක් රූපෙදී අපලයන් රූපේ ක්‍රමේ විපරිණාමයටපත් වෙනවා ඒක මතට විඤ්ඤාත වගුරුවන්න ඕන කමක් නැහැ එනේන විඤ්ඤාතය නීතම්මම නීසෝවමස් නමීසෝ වත්ත මෙන්න මේ සූත්‍රය කියලා තියෙන්නේ විඤ්ඤාතං නමඤ්ඤි විඤ්ඤාණ විඤ්ඤාතස්මින් නමඤ්ඤි විඤ්ඤාතතෝ නමඤ්ඤි විඤ්ඤාතං මේති නමඤ්ඤි කියලා. ඒවා නිට්ටි වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ලුණු කෙඩික පොතු අරිනා වගේ. කේල් ගහපතුරු ගහනා වගේ මේව අඩු කරන කප 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 කව යන්න පටන් අරගත්තොත් යන්න පුළුවන් වුණොත් ඒ පුදුරට තේනවා මේ රූපයාගේ පරිණාමයේ සිදුවෙනකොට මේ ආකල්පයන්ගේ ඇති වෙන පරිණාමයේ විශේෂයි දැක්ම අවදි භාවය එළඹ සිටි සිහියක් තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. අනේ කිසිම සාස්ත්‍රුන් වහන්සේ නමකට මේක කියලා දෙන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ, කර දක්වන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ, කිව්වට අහන්නෙත් නෑ. ඕනම කෙනෙක් කියන්නේ රූපයක් බලලා රූපේ රස විඳින්න නැත්නම් මුකටද ඒ රූපේ බලලා. ඒ චිත්‍රපටියක් අපි බලන්නේ ඒක ශෝකාන්තයක් හෝ දුක්ඛාන්තයක් නිසා. අපි දන්නවා සල්ලි දීලා මේ දුක්ඛාන්තය බලන්න යන්නේ කියලා. නමුත් ඒක දුක හොඳට දනවනවා නම් අඬා අඬා බැලුවා නම් අපි අධ්‍යක්ෂකට ස්තුති කරමු. ඒ වගේම සුඛාන්ත චිත්‍රපටියක් බලවලේ හොඳට සුඛේ දුන්නා නම් අපි අධ්‍යක්ෂකට ස්තුති කරනවා සල්ලිත් දෙනවා. ඒක නිකන් කිචික වාගෙන හිනා වෙනා වගේ වැඩක් තමයි තියෙන්නේ. ඉතින් මේ කිව්වට පස්සේ කියනවා අපිට රසාස්වාදේ නැති නිසා මේ චිත්‍රපටි ගැන විවේචනය කරන්න කියලා. මොකද සර්වඥාන්සි කියලා කියනවා රුන්න මිදම්බික්ක වේ ගීතං නච් උම්මත්තක මිදම්බික්ක වේ නච්ඡං කියලා. මහන්නේ මේ ගයනවායි කියලා කියන්නේ ඇඬිල්ලක් කියලා බාර ගන්නilla. නටනවායි කියලා කියන්නේ පිස්සුවක් කියලා බාර ගන්නටි කියලා කියනවා. ඉතින් අපිට උගන්වන්න හදනවා අපිට රසාස්වාදේ නැතිකම තමයි කතා කරන්නේ. ඉතින් බුදුහාමුදුර අපිට උගන්ලා තියෙන දේ බලනකොට ඒකේ ඇති හැටිය දැක්කනම් මෙතන තියෙන හුදු සුදු තිරයකට වැච්ච ආලෝක ටිකක් පමණයි. ඒ මතින් මේ රාග ద్వේෂ නැත්නම් ආසා උපදවා ගන්න වගේ තමයි ඉදිනදා ජීවිතෙත් ඔච්චරම තමයි. භාවනා කරනකොට ආනාපානේ වෙනස් වීම දිහා දක්වන ආකල්පෙත් ඔච්චරම තමයි. මේ ඔක්කොම විඤ්ඤාතයක් පමණයි විඥාණය වෙන එක. විඥානයේ විසින් ප්‍රසූත කරන දෙයක් තමයි විඤ්ඤාතය කියන්නේ. ප්‍රඥාව විසින් ප්‍රසූත කරන තියෙනවා පඤ්ඤත්ති කියලා. විඥානයේ විසින් ප්‍රසූත කරන තියෙනවා විඤ්ඤත්ති කියලා. ඒ විඤ්ඤත්ති වල කියන නම තමයි විඤ්ඤාතය කියලා. ඉතින් මේ නිසාම මහායාන නිකායක් ඇති වුණා යෝගාචාර කියලා. ඒ යෝගාචාරයකට කියන තවත් නම තමයි විඤ්ඤාත ඒක හොඳ නමක් තියෙනවා මේකෙ මේන එක විඤ්ඤත්ති මාත්‍රතා සිද්ධි. නමුත් ඒක අවුරුදු ගාණක් මේ අදහස මිනිස් නිසා දැන් ඒ කියන්නේ විඥාන මාත්‍රතා සිද්ධි කියලා. විඥාන මාත්‍රතා සිද්ධි කියනකොට සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා. ලෝකික කියන්නේ විඥාන මාත්‍රයක් නෙවෙයි ලෝකික කියන්නේ විඤ්ඤාත මාත්‍රයක් විතරයි අපි ඇති කරගන්න මතවාදයක් මේ ලෝකේ තියෙන්නේ. ආකල්ප මතයි අපි ජීවත් වෙන්නේ. ආකල්ප වෙනස් වෙනකොට මමෙකුත් නැහැ පුද්ගලයාත් වෙනස් වෙනවා. අපි තාමත්ම දැඩිව ආකල්ප වල එකතකින් බැඳිලා අනික් පැත්තෙන් සීල සමාධි ප්‍රඥා පුරන් හදනවා කියලා කියන්නේ පිස්සු වැදෙන්න තියෙන කෙටිම මාර්ගය. අපි තේරුම් ගන්න ඕනේ මේ ආකල්ප වල වෙනසක් ඇති වෙනවා නම් ශික්ෂාවක් නැහැ. ඒක සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් වෙනවා. විශේෂයෙන්ම ප්‍රතිවිපස්සනාට ගියාට පස්සේ මේ ආකල්ප නැමැති වීදුරු මාලිගාවට ගල්වා දෙනවා. ඉතින් අපි ඒක ආරක්ෂණය කරන්නයි ඒක අරසා කරන්නයි පටන් අරගත්තොත් අපිට පේන්නේ විඥානය කියලා කියන්නේ නාස්තික දෙයක් කියලා. මේ විපස්සනා කියන්නේ. විපස්සනා කියන්නේ නාස්තික දෙයක්. මේ තියෙන දේවල් නැති කරන දෙයක් කියලා. ඒ නිසා බුද්ධ ධර්ම ඇතුළෙන්මයි මේ විපස්සනාවට වෛරකම් හතුරුකම් කෙරේ. මොකද පිටිමිසුණුවක අදාළ නැහැ. මේසු කවදාකවත් දන්නේ නැහැ. ඒ නිසා තමන් ශීලක ඉඳලා සමාධික ඉඳලා විපස්සනාට නගිනකොටම කටුකරෝසන ගතියක් තියෙනවා. නුරුස්නා ගතියක් තියෙනවා. ප්‍රශ්න කරන ගතියක් තියෙනවා. අනුන්ගේ වැඩේ නුරුස්නා කරන ගතියක් එනවා. ඉතින් ඒක එනකොට මුඟ දෙනෙක් හිතන්නේ මේ ඔළුව නරක් වෙලයි කියලා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ටිකක් බීලා අර පරණ තිබුණු පිස්සුව තියාගෙන ඉන්නවා. දන්න කණවැන්දුම හොඳයි නොදන්න දීකට වැඩි. ඔත් විපස්සනා කරනකොට අනිවාර්යයෙන්ම සෝනට බය නම් යකුන්ගේ බය නම් සෝනේ කියලා හදන්න නැතුව වගේ මේ විඤ්ඤාතයේ ඉතින් වගුරුවන ලද මේ දෙයි තින අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ දන්නවනම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා එක අනාත්ම පැත්තට දාන්නේ මොන්න තරම් දක්ෂකමක්ද කියලා තේරෙනවා. තියෙන දෙයක් නම් ඒක රැකගන්න උත්සාහ කරတာ කමන්නේ. මේක මේකේ වගුරුල්ලද ආකල්පයක්. ඒ වගුරුල්ලද ආකල්පයේ නිත්‍ය සුඛ සුභ වශයෙන් පහල කරාට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වටපත් වෙනවා. පත් වෙනකොට ඒකට තැවෙන ගතිය තමයි දුක් වෙනවා. ඒ කියන්නේ මේ දුක මගේ නෙවෙයි නะ. මේ දුක මට නෙවෙයි නะ. මේක මගේ ආත්මේ නෙවෙයි නะ. ඒක මමමයි මගේමයි ආත්මේමයි කියලා බදාගෙන විදිනේ කරන්න විදින්න අයිතිවාසිකමකුත් තියෙනවා. ඒකට තකතිරුකම කියලා කියනවා. එimhe නෙවෙයි කියලා කියන්න පුළුවන් නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්කමකුත් මේ ජීවිතේෙම තියෙනවා. ඒක තියෙනවට විපස්සනාව කියලා කියනවා. ඉතින් සරුවචනංශ මේ දෙක පෙන්නලා දෙනවා. අසුතුත් පුතජනම මේ ඇති වෙන විඤ්ඤාතේ මේක මම මගේ ආත්මය කියලා ඒක ගඳ අවසාන ලේ බිඳුව දක්වා සටන් කරන එක රැකගන්න. උත්තාතනංශය දන්න ලෝකේ ඉන්නා තාක්කින් මේ වගේ જાතිය කියලා කිසි කෙනෙක් එක ගනුදෙනු කරන්නේ විඤ්ඤාතයක් විතරයි මේක. කණ්ණාඩියකට මූණ බලනකොට කණ්ණාඩිය මතුවෙන පිළිමිබුවක් විතරයි මේක. මම නෙවෙයි. මම මගේ රූපී පිළිමිබුවක් විතරයි. මේ කණ්ණාඩිය ඇදෙන පිළිමිබුව ඇද. වතුර කරකට මූණ බිලා බලනකොට හොඳට පිළිමිබුව පේනවා. නමුත් දුංකක් වෙලා බලනකොට හුස්ම පාරක් වදිනවා පිළිමිබුව ඇද වෙනවා. ඒ නිසා පු탁ජනගේ කණ්ණාඩිය එකක්වත් කෙලින්නේ නැහැ. එක ලොක් කරන කණ්ණාඩිය, එක පුංචි කරන කණ්ණාඩිය, එහෙම නැත්නම් ඇද කණ්ණාඩිය. ඒ නිසා ඒකෙන් බලලා තමයි අපි මේ මනින්නේ. මේ කරගෙන කරගෙන යනකොට කණ්ණාඩිය ත්‍රිජු වෙනවා. ආකල්ප සම්පත්තිය හැදෙනවා. සරුවචනාංශය අපට කෙලින් තියෙන කණ්ණාඩියක් වගේ උන්වහන්සේ ළඟට ගියාම උන්වහන්සේට තට්ටු කරලා කියන්න පුළුවන් මේකේ තියෙන රාගයද, ද්වේෂයද, මෝහයද කියලා. ඒ පුද්ගලයාට තේරෙන්නේ නැති වුණාට ඒ වගේම තමයි සරුවචනාංශ ළඟට ගිහිල්ලා තට්ටු කරාට තට්ටු කරන එකනට තට්ටු වෙනවා මිස සරුවචනාංශයට තට්ටු වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ අකුප්පා චේතෝ විමුක්තියට ගිහිල්ලා තියෙනවා. රහතන් වහන්සේත් ඒ වගේ. එසේ වුණත් රහතන් වහන්සේට රූපයක් දකින්නකොට පෙනීමේ කටයුත්ත සිද්ධ වෙනවා. මේ පෙනීම නිසා සුභ සංඥා, අසුභ සංඥා, එහෙම නැත්නම් මධ්‍යස්ථ සංඥා පහළ උන්වහන්සේදී තුනම සමසේ පහළ වෙන්න පුළුවන්. අසුචුභ දක් දැකලා, බලකුණක් දැකලා, ගැරඬිකුණක් දැකලා අසුභේ පහළ කරගන්න පුළුවන්. සුභේ පහළ කරගන්න පුළුවන්. සුභ අසුභ දෙක මැදට යන්න පුළුවන්. වටිනා හොඳ ලස්සන බතර යවුණ වයසේ ස්ත්‍රියාවක් දැකලා ඒ සුභේ පහළ කරගන්න පුළුවන්. අසුභේ පහළ කරගන්න පුළුවන්. අදුක්කම සුඛ, එහෙම නැත්නම් සුභ අසුභ පහළ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් සාමාන්‍යයෙන් වනපන්ත සේනාසන දර්ශනයක් දැකලා ඒකේ සුභේකුත් නැහැ, ඒකේ අසුභේකුත් නැහැ, ඒක සුභ අසුභ දෙක තියෙනවා. ඕනික පහල කරන නිසා සාතන් වහන්සේට විඤ්ඤාත තුනක් තියෙන නිසා පොසත් පුතජනට එකයි තියෙන්නේ. රාග දර්ශනයක් දැක්කොත් රාග දර්ශනෙමයි ඒ මතම මැරෙන්න හදනවා, ඒකෙම ගැලියක්. ද්වේෂ දර්ශනයක් දැක්කොත් ද්වේෂෙමයි තියෙන නිසා ඒකේ වාල්කමක් තියෙනවා. එහෙම නැතුව රාග ද්වේෂ දේව නොවන දෙයක් දැක්කම පුතජන ගණන් ගන්නෙම නැහැ. ඒක අමතක කළදලා කොහේන් හරි රාගය දනවන, කොහේන් හරි ද්වේෂය දනවන කුප්පණ දෙයක උදේ ඉඳලා හැන්ද වෙනකන් හැපි හැපි ඉන්නවා. අර කණ්ණාඩියක් දැකපු වඳුරා රිලවා ඒක අල්ලන්න හදනවා වගේ කට ඇරලා යන්නේ නැහැ. කාලා ගියත් ආපහු එතෙන්ද ඇවිල්ලා ඒකම බලබල හැපිලා ඉන්නවා වගේ. අර තමන්ගේම රූපේ, තමන්ගේම විඤ්ඤාතය දැකලා ඒක මගේ, ඒක මම, ඒක මගේ ආත්මය කියාගෙන මේ කරන කටයුත්ත පුදුමාකාර වෙහෙසක් දක්වන තු කරන වැඩ. ඉතින් ඒක විචිත්‍රයි. පු탁යන් ලෝකේ හරීම විචිත්‍රයි. ඒ මොකද ඒ පුද්ගලයාට ඇහැට එන රූපේ ආපాతගත වෙන රූපයත් ඒ මතට වගුරුවන ආකල්පයත් නැත්නම් මේ ආසමනුෂ්‍ය ධර්මයක් දික වින්කුල අන්තර ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම රූපේ කෙලස් තිනවා කියන හැඟීමෙන් ගියාට පස්සේ එයා ඒ විඤ්ඤාතේ මම මේ කියා ගන්න. මගේ කියා ගන්න. ඊට පස්සේ ඒක රැකීම සඳහා තමයි කැසපත ගහගෙන ඔය ප්‍රතිපත්ති හදාගෙන, සමಿತಿ හදාගෙන, ප්‍රකාශන කරගෙන මේක සිංහල බුද්ධ ආගම, මේක අපි රකින්න ඕනේ, මම නැතිදා මේ රට ඔබටයි, ඔබේ යාළුවන්ටයි, එහෙලියන්ටයි කියලා පුදුමා කරලයාවකින් කටයුතු කරන මොකක්කත්ම නිසා නෙවෙයි, සක්කාය දිට්ඨි නිසා තමයි. තමන්ට තමන්ට ඇති ආශාව නිසා. තමන් තමන් උසස් කියලා ගන්න මාන්නේ නිසා. එහෙම නැත්නම් තමන්ගේ රුචිකත්වේ නිසා. ඉතින් කවදා හෝ මේක මේ තත්ත්වෙන් දැක්කා නම් වෙහෙසක් නැහැ. ප්‍රයෝජන සරකලා හම්බෙච්ච බතක් කාලා. දීගාත දිකාරගත්ත පැදුරේ බුදියාගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. අන්න එහෙම කෙනාට අප කියනවා ක්ෂීණාශ්‍රවයි කියලා. එහෙම නැත්නම් ඔහිත භාරෝ. මේ කෙලෙස් බර බිම තැබු. අනුපත්ත සදත්තෝ. ක්‍රමානුකූලව ස්වార్థයට පත්වෙච්ච කෙනා. ඉතින් මේක හොඟා ගැඹුරුයි. ඒ ගැඹුරු මොකද? තරම් පටලවගෙන ටෙන්ෂන් උත් සරල උපමාවක් කියනවා නම් දැන් ඉපදිච්ච ගම පොඩ්ඩල මේදියා බලනකොට රහතන් වහන්සේ කෙනෙක් වගේ. එයාට කිසිම ආකල්ප සම්පත්තියක් නැහැ. කිසිම දෙයක් තේරෙන්නේ අම්මා තාත්තා දෙන දේ කරන් හිටපුවාම මේ දරුවා දිහා බලන එකත් අම්මටත් සැපක් තාත්තටත් සැපක් අසල්වැසියන්ට සැපක්. විද කදා ප්‍රතික්‍රියා කරන්නේ? කවදාක ප්‍රතික්‍රියා කරන්නේ? සර්වඥයන්සේ සඳහන් කරන සර්වඥයන්සේගේ දැනුමෙන් මහන්නේ මේ වනාන්තරයේ විතර වටිනා වෙන කිසිම දෙයක් මන් ලෝකේ දකින්නේ නැහැ කියලා ඒක අවුව වැඩිච්ච වෙලාවේ අවු අල්ලගන්න. වැස්ස වැඩිච්ච වෙලාවේ වැස්ස නතර කරගන්න. උලඳාපෙලාවේ වැඩ කරගන්නවා. වැඩ කරගෙන කවම දහකවත් මට අසවල් දෙය දියවු කියලා අයිතිවාසිකම් සඳහා තටන් කරන්නේත් නැහැ. හැබැයි මනුස්සයට අවශ්‍ය කරන සෑම දෙයක්ම දෙනවා. කවදාක ප්‍රතික්‍රියාවක් නැහැ කැලි. මනුස්සයා ගියොත් ඒ කැලේ කපන්න ගන්න පොරවට ලී කැලක් දෙන්නේ කැලේම තමයි. ඒ ගහ කපල බිම දානකම් ගහේ හේවණක් ලබා දෙනවා. ඒ තරම්ම උපේක්ෂා සාගත පද්ධතියක් වෙන එකක් සර්වඥාන්සේ දකින්නයි. ඒ නිසා රහත් උනාට පස්සෙත් නිකන් පොඩි දරුවෙක් වාගේ කැලයක් වාගේ කරා පැමිණෙන ඕන කෙනෙකුට තමන්ගෙන් කරන දේ කටයුතු කරනවා මිසක් ඒ මනුස්සයා අපට කරලා යන දේ ඒක යා කරගන්න දෙයක් විතරයි. අපි මේ ඉන්නේ මේක රකින්න නෙවෙයි මේකෙන් පස්සේ වැඩ ඉවර කරලා යන්නයි. ඒක නිසා ඒක දිහා බලාන ඉන්නවා. අනේ මමත් අසුතුත් පුතක් යන කාලේ මේ වගේ තනෙන් කිරිබිල තනේ හපලා ගියා. දැන් අඩු ගානේ කවුරු හරි හැපුවටවත් කේන්ති ගන්න නැතුව අලුතෙන් විඤ්ඤාත පහල කරගන්න නැතුව පහල වෙන තාක් යම් විඤ්ඤාත තියෙනවනම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා නේතම් මම නේසුහාමස්මි නැත්තම් මේකේ තියෙන විදියට කල්පනා කරලා ඒවා මම නෙවෙයි කියා ගන්න තියෙන අවශ්‍යතාවය බලන්න පටන් අරගත්තාම ලෝකයා බනින්නේ සාමාන්‍ය ලෝකයා බනින්නේ කැක්කුමක් නැතිකම කියලා. හැඟීමක් නැතිකම රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, සදාචාර ගැන හැඟීමක් නැතුක. නමුත් මේ රහතන් වහන්සේ කියලා කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි හොඳටම සීල ශික්ෂාවක ඉඳලා, සමාධි ශික්ෂාවක ඉඳලා, විපස්සනා වශයෙන් ප්‍රඥා ශික්ෂාවක් කරලයි මේ ලෝකයා පිළිගන්න මතිමතාන්තරවලට විනස්ව ගඟ දිගේ ඉහළට යන මතිමතාන්තර වර්ගයකට ගිහිල්ලා මේ දෙයක් දකින්නට ආහනකොට ගන්ධ රස පහල විඳිනකොට හිතනකොට තමන්ගේ හිතින් ඒ මතට පහල වෙන ආකල්ප ඒවා ආකල්ප ප්‍රමණක් බව විඤ්ඤාත ප්‍රමණක් බව දන්න නිසා රහතන්න්ට එන එන අවස්ථාවේදී රූපේ රූපේ වශයෙන් දකින්න පුළුවන් අර ආලවට්ටම නැතුව අර දැල බඳ ගන්න නැතුව ඉතින් එතකොට හැම වෙලාවෙම රහතන්න්ටගේ හිත ප්‍රසන්නයි ඒ වගේම එලඹ සිටි සීයක් තියෙනවා දකින්නේ මායා කරපු දෙයක් නෙවෙයි. මායා කරපු දෙයක් දකින්න ඕන දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පෘථග්ජනෙක් හොඳට අඳුර ගන්න පුළුවන් රහතන් වහන්සේට මේ මිනිස්සයා මේ දේවල් මේ කටයුතු කරන්නේ කොතනදී පටලවාගෙනද කියලා. රූප මට්ටමින් පටලවාගෙනද, වේදනා මට්ටමින් පටලවාගෙනද, සංඥා මට්ටමින් පටලවාගෙනද, සංස්කාර මට්ටමින් පටලවාගෙනද, විඥාන මට්ටමින් පටලවාගෙනද. ඒ අතුර යනකොට ඒ පටලවිලි ගලවගෙන කවදාකවත් බුදුහාමතුක ගැනීම නෙවෙයි යන්නේ. කෙමෙක් යන්නේ තමන්ගෙම කැපකිරීම. ඒ නිසා ඒ පුදුලඟින් එක අමතක කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් පටලවා ගත්තට අනුකම්පාවක් මිසක්ක සමහර ලාට ගහන බයින වෙලාවල් තියෙනවා. අම්මා කෙනෙක් දරුවන්ට ගහන වගේ. නමුත් බලන්න පුළුවන් තරම් ප්‍රතික්‍රියා නොකර අරස කරගන්න. ඒ නිසා සර්වඥාන්සේ අර අසුතත්තුත්ත ගැන විස්තර කියලා සුතුවත්තරී ශාวกයාගේ ශීක පුද්ගලගේ විස්තර කියලා රහතන් වහන්සේට කියනකොට තමයි අපිට මේ අවස්ථා තුන මූල ධර්මානුකූලව හෝ එහෙම නැත්නම් තම තමන්ගේ බහන දැන මේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට තියෙනවා මේක කළ හැක්කක් බව. එහෙම නැත්නම් කියන්නේ මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ තියෙනවා කරන්න බෑ. කටපාඩම් කරන්න පුළුවන්, විභාග ලියන්න පුළුවන්, PhD ගන්න විතරයි භාවනා කරන්න බෑ කියලා හිතව. නමුත් ලාවට හරි ආස්වාද ප්‍රසවාසයේ ඒකලස ආකාරයේ දැකලා වේදනා වශයෙන් සංඥා වශයෙන් දැකීමට තරම් ඉස්සරහට ගිය කෙනෙක් නම් අච්චට මෙච්චන මෙච්චත කොච්චරද කියලා රහත් හිතක් ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඉමගේ වචනින් කියනවා නම් ඒ විදිහේ ආකල්පයන්ගේ ඇත්තා වූ මේ වෙස් ගන්නන ගතිය දන්නවනම් නිවන කියන එක අත්දකින්න පුළුවන්. නිවන කියලා කියන්නේ මේ ලෝකෙමයි කිසිම වෙනසක් නැත්තේ ප්‍රතික්‍රියා විරහිතයි. හරියට කැලේවා. හරියට ගහක් වගේ ඔය විශීකුටේට ගියාම ඒ දසන ඥානන්ද සාන්ති කියන්නේ මට මේ ගස් ගැන ඊර්ෂ්‍යා හිතනවා කියන ඒ ගස් සත් මිනිස්සු වගේම වැඩෙනවා. ජාතිය බෝ කරනවා. පරිසරයට හැඩ ගැහෙනවා. ඔව් කවදාකවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරියට භාවනා කරලා rahat වෙනවා. අපිට බෑ. අපිට මොනාරි වෙනකොට කුප්පණ ගති පහල වෙනවා. එහෙම නැත්නම් විඤ්ඤාත පහනවා. අපිට තියෙන්නේ මේක ගහක් නෙවෙයි මේකේ විඤ්ඤාත පහළ වෙනවා මේ ටික විඤ්ඤාතයි කියලා අවබෝධ කරගන්න තමයි අපි මේ සුත මේ වශයෙන් චින්තා මේ වශයෙන් භානා වශයෙන් වැඩ කරන්නේ සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් කටයුතු කරන්නේ ඒක කරනකොට තමයි අර පරිවෘත්තාන විතික්‍රම කෙලෙස් පරිවෘත්තාන කෙලෙස් අනුසය කෙලෙස් නැති වෙනකොට ඔය කියන தත්ත්වය තමයි ප්‍රකෘතිය. ඉතින් මේ ප්‍රකෘතිය සඳහා ගමන් කිරීමට කටයුතු කරන නැත්නම් මේ ධර්ම දේශනාවත් හේතුක් උදකාරයක් වේවා විලා ඇති ඇටි ඇටි දක්වන්න ශක්තිය දෛත්‍ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ආශිර්වාද දිනාට ශනිසී මුදා වේවා කියන ප්‍රාර්ථනාව. හොඳ අපි ප්‍රායකුත් විනාඩි 5ක් වගේ කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මේ ගාන්ධයෙන් හේතු කළ යුතු මතිමතාන් රෝ ප්‍රශ්න වූ ප්‍රකාශිත තියෙනවනම් අපි ඒකත් ඉවසලා සාකච්ඡා කරලා එම නැත්තම් හෝ විවිධ කරලා හෝ අපි පේනුපින්න කාටත් පින්පැමිණීමේ ඥාති ශීපත් කර ගැනීම නිසා අපි අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීම ශීපත් කිරීමේ මේ දේශනා වාරයේ ශ්‍රවණ වාරයේ සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා කියන්න කරන්න දෙයක් තියෙනවා කරුණා කරලා මතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ මතියක් ප්‍රකාශ කරනවා දෙකම ගැන පැහැදිලි කිරීමක් ගන්නයි කතරන්නේ දැන් අපි රහතන් වහන්සේ කෙනෙකුට අනුසය කෙලෙස් ධර්ම නැහැ කියලා අපි විශ්වාස කරන ධර්මතාවය. එතකොට දැන් මට නිකන් හැඟීමක් ඇති වුණා ඒක පැහැදිලි කරගන්න මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට උපපච්චති මනාපං උපපච්චති අමනාපං කියන දේ ඇති වෙනකොට හරි මනාපමනාපේ හරි ඇති වෙනකොට ඉතාමත්ම මූලික තත්වයකින් විතරයි ඒක ඇති වෙන්නේ. මොකද අනුසය ධර්ම නැති නිසා ඒ මත මන්ජනා කිරීමක් හෝ ප්‍රපංච කිරීමක් හෝ ඇති වෙන්නේ නැති නිසා එතකොට බොහෝ විට ඒ තත්ත්වේ නැති කෙනෙකුට ඒ මූලික තත්ත්වය අවබෝධ කර ගැනීම පවා අපහසුයක් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියමුලට කිව්වට පුද්ගලිකුට වගේම කැමැත්තක් පහළ වෙනවා හරි අකමැත්තක් පහළ වෙනවා හරි කියලා මට හිතෙනවා. දැන් අපි තින් ස්ලයිසිං ඔෆ් ටයිම් එකේ ඉතාමත්ම කෙටි වශයෙන් මේ සංසිද්ධිය කොටස් කරලා බලනකොට අපේ යම්කිසි රූපයකට අපි මන බඳිනා රූපයකට ඇහැ ගිය ගමන්ම ඉතාමත්ම හිතාගන්න බැරි වේගෙන් සංසිද්ධි වර්ගයක් පහළ වෙනවා. ඒ අනුව ස්වාමීන් වහන්සේ දේශනාවේ කියෝ වගේ මනෝ මතින්ම මේ මානසිකාලය ඇති වෙලා නොයෙකුත් දේම නැති වෙගෙන සංසිද්ධි පලක් යනවා. එතකොට අපි ප්‍රූමත් කාන්තාවකට කැමැත්ත ඇති වෙනවා කියන එක අර මූලික අවස්ථාව අපිට අල්ලන්න බෑ. එතකොට ඒ අපි දකින්නේ රහතන් වහන්සේ දකින්නවා කියන හිතුවට ඒ තත්ත්වෙම ඉතාම මූලික තත්ත්වයකින් හිතන දැන්
කීමක් සිදු වෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒකට විස්තර කරන්න හදන්නේ අමාරුයි පොත් කියලා තමයි විස්තර කරන්න වෙන්නේ දිගයි. මොකද ඕනම ශිල්පයක් ගත්තාම ලෝකයේ අපි භාෂ්කනික ගාව කලුකල් කරන්න ගියත් එයා කියනවා මෙන්න මෙතෙන්ට ගහපන් කියලා මරේ බලන්න. ගහනවා පළවෙනි ගැයිලි වලට කිසිම විදියට කල කතා කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා භාෂ් දන්නවා මෙතන මරේ තියෙන කියලා වඳුනලා දිනවා ගහනවා ඒක තැනකදී උපුරන. ඊට පස්සේ ඉතනවා අර එතෙන් යන ගන්න හිතනවා මේ බාස් මේ පට්ට ගැරින්ට වැඩ ගන්න මිසක මෙලෝ ආරයක් මේක නෑ කියලා. ඊට පස්සෙත් තියෙන සද්ධාව නැතුව කියනොත් මේක මරවල වැඩ ගන්නවා කියලා අතහැරියොත් ඉවරයි. දිවෙන් සරෙන් තේරුම් ගත්තොත් මිනිහා කියනවා මෙන්න මෙහෙම ගහපන් කියලා එයා පෙන්නලා දෙනවා මරයක්. දිවෙන් දැසෙත් ගහනකොට යම් කිසි අවුපු දෙකන මම ගැහුවනම් මේ පාර නෙවී ගහන්නේ. මම වැත්තන වෙනතර කර ගහන්නේ කොච්චර ගැහුවක් පුපුරන්නේ. මොකද මේ බාස් මරේ පෙන්නලා දෙනවා. හැබැයි එච්චර ඌ කූල් එකේ ඉන්නවා සුත්තු බීබි පැත්තකට. ගහලා හතර දරේ 10 15 සැරේ ගහන තමයි තියෙන්නේ ගලේ මරයක් තියෙනවා. දරේ මරයක් තියෙනවා. හැම දෙයකටම මරයක් තියෙනවා. බාස් පෙන්නලා නිකන් ඉන්නවා. අපි කිව්වොත් මේ මහන්සි කියලා ඇතැයිදියොත් අපිට කතාත් බාස් කෙනෙක් වෙන්නේ නැහැ. බාස් වුණාට පස්සේ එයා අපි තරම් ගහන්නෙත් නැහැ. එයා මරේ දන්නවා ආර්ථිකට ගහපුවාම මරේට පුපුරන්න ගන්නවා. අපි ගහනවා ඊට වැඩිය. මොකද හේතුව අපි ආතයිත්‍ය ගුණා බඳා වගේ අතත් සුවා කරන කල්පත්තත් ඇවිල්ලා කුළු ගෙඩියක් බිම ගහගෙන නටන. ඒ නිසා ශිල්පයක් හදාගන්නකොට ඒ ශිල්පයේ මාස්ටර් එක ඒක දක්ෂකමක් වෙනවා. ඒ දක්ෂකම ඉනේක නිතර නටන්නේ. හැබැයි මේ මනුස්සයගේ තියෙන ලිංගතුකම තමයි ඒක නැති මනුස්සයකදී තරහ වෙන්නේ.
එයා දන්නවා මරේට ගැහුවට මුන්ට මරේට වදින්නේ නැහැ. කුළු ගෙඩි උරුවෑනේ. ඊකට මොකක් කියන්නේ සුරුතු අපිගෙන පැත්තකටලා ඉනවා. යකෝ ගහපිය මෙතෙන්ද කියලා කිව්වොත් ආදුනිකයට කරන්න බෑ. ආදුනිකයා ගොඩාක් පිටපොට ගහලා තමයි මරේට වදිනකොට පුපුරන. ඉතින් ඒකෙදි රහතන් වහන්සේට පු탁ජනයා ඒ ගලේ මරේ දන්නේතු ගහන ආදුනිකයා වගේ බලලා ඔහොම නෙවියකෝ මෙහෙම කරපන් කියන්නේ තදබල බාහක් එන්නේ. මොකද එයා එතන ඉඳලා ආවේ. අමිතදන මං එදා හිටපු තත්ත්වෙදී මං හිතුවේ නෑ කවදාකවත් මේ ජීවිතේ රාගයේ කියන එක මීකරු කරගන්න පුළුවන්. ද්වේෂයේ මීකරු කරගන්න පුළුවන්. දැන් පුළුවන් වුණාට දැන් අර ආධුනිකයා ඉන්නේ 100%ක් වැగిරෙන රාගෙක. උපුරන ද්වේෂයක. මොකද යාර ක්‍රමයේ කියලා දීලා 1000කට කියලා ගහනට එකෙක් විතර තේරුම් ගන්න ඕ තමයි අවුරුදු 2600ක් තේරවාදී පැවිදිච්ච ක්‍රමය. ටයිප්‍රයිටරයකට ගහන්න ගියත් අපිට ලියුමක් ගහන්න ගියාට දෙනවද ලියුමක් ගහන්න? ඉතල රයන්න විතරක් ගහන්න කියනවා හාෆ් සීට් රිම් එකක විතර. රට කියලා ගහන්න කියනවා තව රිම් එකක. ඒක උඩ ඉඳන් මොන මගුල මේ ගුරු මුස්තියක් තියාගෙන ඔහොමද මට කියලා දෙන්න බැරිද මේ වැඩ දාලා ගහන්න කියලා කරන්න දෙන්නේ නැහැ. කරගෙන ගිහිල්ලා තමයි Tamande ඒ මොකද මරේ අහුවෙනකන් ආරේ අහුවෙනකන් ලය අහුවෙනකන් කලාව අහුවෙනකන් දිගට කරන්න ඕනේ. එතකන් සද්දා ඒක නිසා සබෝචනසේ සඳහන් කරනවා යෝනිසෝ මනසිකාට ආසන්න කරනවා ප්‍රඥාව නෙවෙයි සද්ධාව. එතකොට සද්ධාව තියෙන්නේ මොකටද? නිවන ගැනවත්, Taman ගැනවත්, ශිල්පී නෙවෙයි ගුරුවරයා දන්න කෙනෙක් කියන එක විතරයි. මෙයා මාව නොමර දාන්න හදනව නෙවෙයි. හැබැයි ඒ ගුරුවරයාට දාස් ගණක් කරලා පෙරදිලා යනවා. හැබැයි දන්න මගේ අත්තල මුත්තල ඉඳලා මේ ගුරුවරයාට තරකලා තියෙනවා. මේක මොකද්ද ශිල්පයක් තියෙනවා. අන්න ඒකට හරි ගියොත් මෙයාගේ පින තියෙනවනම් ගුරුවරයාගේ ලැබිපු තියෙනවනම් මෙයාට ශිල්පේ හරියනවා. එයා මැතින් පරම්පරාව යනවා. බරගාන කසලයන් කත් ඉගෙන අයියෝ එයා ගාවට මම ගියානේ. වැඩන්නේ ඔය සාමාන්‍ය කෙනෙක් තමයි. ඔයා සාමාන්‍ය කෙනෙක් තමයි කියලා. මොකද එයා ඒ ගුරුවරයා කෙරේ ආකල්පය ඇති කරලා තියෙන සාමාන්‍ය කෙනෙක් කියලා. ඉතින් එයා සාමාන්‍ය කෙනෙක් වශයෙන් යනවා. ඒක දැනගෙන ගියොත් කර්මානුරූපීතේ ශ්‍රද්ධාවේ ලুকু රෝල් එකක් තියෙනවා. ඇදහිීමේ ලুকু රෝල් එකක් තියෙනවා. හැබැයි මේ ශ්‍රද්ධාවයි දිව්‍යඥාන්සේ කෙනෙක් ලෝකේ ඉන්න උඹ යද්දපන් උඹට ඒ දිව්‍යඥාන්සේගේ ප්‍රයෝජන හම්බ වෙනවා මං කියන්නේ අහපන් කියන සද්දාවේ වෙනසක් තියෙන්නේ මේ බුදුහාඳුර පෙන්නන සද්දාව මේ ජීවිතේදීම අත්දකල බලන්න පුළුවන් මැරෙනුන්ට පස්සේ නෙමෙයි ඔය අනිත් දේවල් ආගම වල කියනවා මරණයෙන් මත්‍ර ගියත් සාහිතිකයක් නැහැ ඉන්නකන් සද්දාවෙන් කරන පහදිනව විතරයි මේක හත් අවුරුද්දකින් වෙරිෆයි කරන්න පුළුවන් තමයි බලා ගන්න පුළුවන් නොබල නැත්තු වැඩි වෙන එක නම් මම මට කරන්න දෙයක් නැහැ ඒක නම් පිළිගන්න වෙනවා 99ක් විතර අසාර්ථක වෙලා යනවා නමුත් සාර්ථකත්වයේ තුල බැලුවොත් අවුරුදු 2600ක් 2555ක් සාසනය ආවේ පෙරදිලා වැරදිලා ගිය කට්ටිය ලියව පොත්වලින් කතාවලින් නැත්තේ හරි ගිය මිනිසයා ඒ ලේවලින් ලේවලට දෙනවා ආකර්ෂණ ශක්තිය කියලා කියනවා සියල්ල බෑයි කියලා කිව්වත් මේක බුදුන් ප්‍රතික්ෂේප කරන්න එපා ධර්ම සංඝ ප්‍රතික්ෂේප කරන්න එපා පණතියකම් කරපන්. කරනකොට හරි නෑ. ඒ නිසා මේක තර්කයට අහු වෙන්නෙත් නෑ, ඥානෙට අහු වෙන්නෙත් නෑ, ශ්‍රද්ධාවේ තියෙන ඔලමල කොමිට ඇකමඩේට් කරනවා. ශ්‍රද්ධාව කියන්නේ නිකන්. අදහන ගතියනේ. ඒකට අවුන්නව කමන්නේ ඔන්නේ ඕක්ලක් වෙච්චා ඉතින් ගුරු රැකීම නිසා මම කරනවා කියලා කරනවා. ඒ නිසා මේක මේ තීසිස් වලට අහු වෙන්නේ නෑ. අහු වෙන්නේ නැත්නම් මොකද ඔක්කොමල යන්න හදන්නේ තර්කයට අහු වෙන දේවල්. මේක තර්කයට අහු වෙන්නේ. මේක ශ්‍රද්ධාවටයි අහු වෙන්නේ. හැබැයි ශ්‍රද්ධාව විතරකින් කරන්න බෑ. ඒක ප්‍රඥාවෙන් පන්නරේ තියන්නේ. ශ්‍රද්ධා ප්‍රඥා දෙක අතර. පංචින්දයන් විතරමයි වෙන මොකක්වත්
නැහැ.
පංචේන්ද්‍රයන් ක්‍රියේට් කරන ශක්තියක් නැහැ. පංචේන්ද්‍රයන්ට අරගෙන දෙන්න පුළුවන් අමුද්‍රව්‍ය විඥානය තමයි ඒකේ රෙසිපි එක හදලා හරි ගැසලා දෙන්නේ. විඥානය තමයි මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න දේවල් සිංගල්ස් ගන්න පංචේන්ද්‍රයන්ගෙන්. ගත්තට පස්සේ විඥානය
දැන් ෆස්ට් එක ස්ට්‍රයික් එක නේද සවනාස. ඒකෙන් ෆික්ෂන් එක කියලා සවනාස ක්‍රියේට් කරන විඤ්ඤාණයට සිග්නල්ස් දෙනවා මේ මොනවා හරි සිග්නල්ස් දෙන ස්මෙල් එක හරි අය වොයිස් එක හරි මොනවා හරි දෙනවා දෙනකොට විඤ්ඤාණය ප්‍රබෝධ වෙලා ඒ තමන්ගේ කරගන්නේ මේ මොකක් හෝ ඒවා එක ස්පෙෂැලිටි එකක් යාගේ ඕ ඒ ඔබ්ජෙක්ට් එකේ තමන්ගේ කරගන්න කියලා තමන්ව දානවා ඒක ඒක
නිදර්ශන වශයෙන් තමයි අපිට කියන්න වෙන්නේ. අපි එකම ගහේ පොලොස් කෙටි ටික ගන්න දුරුමිටි සහිතව 3 දිනකට යන දුන්නොත් පොලොස් ඇඹුල හැම කෙනාටම පදම හරියන්නේ නැහැ. අදම හරියෙම නැසයක පොලොස් ඇඹුල හරියන ටික නැත් එක ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අරමංශය දුන්නේ අර අමුද්‍රව්‍යෙම තමයි. එකම ගහේ පොලොස් ඒ ලුණුමිටි එකයි. නමුත් අරමංශය හරියට ඒක බලලා දැම්මට පස්සේ පදම එනකොට සුවඳ වෙනසක් තියෙනවා, රසය වෙනසක් තියෙනවා, වර්ණය වෙනසක් තියෙනවා. මේ මිනිස්යාගේ මුණුදියා කවුරුත් බන්න උඹට නම් පදම හරියයි කියලා. මේ ඒ පදමත් එයත් එක්කම නෙවෙයි, යාටත් පදම හරියන්නේ නැති වෙලාවක් තියෙනවා. නමුත් හැමෝටම පදම
හරියන්නේ.
හරියන්නේ ගුරු මාස්ටර් කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයා අඳිනවා මම තමයි පොලොස් සපුල්කාරයෙක් කියලා. ඊට පස්සේ පොලොස් සපුල්කාරයෙක් වෙනවා. හරියන නිසා මිනිසා මේක කරන ඔක්කොම දුන්නට පොලොස් සම්බුල් ඔක්කොම කරන්න බෑ. මට තමයි පුළුවන් කියලා එයා ඒ පොලොස් සම්බුලේ හරියට පදම එයාට නම්බුවක් කරගන්න. අපි බොහොම සතුටින් දීලිවල හෙටත් ඌ ගෝනාට අඳලා පොලොස් සම්බුලක් පියාගන්න. අනිදරත් පියාගන්න. ඌ මේක දිගටම කරනවා. අයිය අප්පා මේ මිනිස්සු මෙහෙම කියනනම් බොරුවට ලක්ෂයක් විතර කියන්නේ කියලා. නමුත් නන්දේතු පොලොස් සම්බුල් කාර්යයක් වශයෙන් මරනවාම ලැබෙනවත් පොලොස් සම්බුල් කාර්යයක් වෙන්නේ. ඇයි ඒක නේ බැඳීගෙන මැරෙන්නේ. ඉතින් ඔයගෙ තමයි මාළු කාර්යය. බොරු කාර්ය බොරු කාර්ය වෙනවා. ඒ කාරකම තමයි අපි විගට පවත්න්නේ. ඒක තමයි සංස්කෘතවලට කියන එක වචන තමයි ඇබ්බැහි. මේ මිනිස්සේ ඒ ජීවිතෙන් එහාට ගෙනියනකට කවුරක්වත් කැමති නැහැ. මන්ට දෙන්න මම ඉඳ අරින්න මට දකින්න මගේ ඊනි. 40 පෙන්නට පස්සේ ගන්න දෙයක් නැහැ කියන මිනිහෙක්. 40 පෙන්නට පස්සේ ඌ ඒකෙම තමයි. ඒක වෙනස් කරන උනට ආයේ දරුවවත් මොනවා කියලාද ඔබ පැහැන්නට පැතරන හැට මම මට යන පාර යන දීවා. ඒ කියන්නේ මගේ දුක් ටික මට බෙදාන කන්න දීවා. ඉන්නපම ආ විනාශ කරනවා. මුසරුවත් දැනට අවුරුදු 80 වුණත් පොඩි එකා වගේ ඕන කෙනෙක් මගේ රෙසිපි එක හදන්න මේ වේලෙට ඔච්චර දඟලන දෙන්නේ ඊගා වේලෙට ගන්න වෙන කාගේද රෙසිපි එකක් ඕකට පුරවන්න දෙයක් නැහැ. ඒ නිසා උන්වන්දිකේ මම මේ තනින් තනට ඇවිදලා ලාදළු හොයාගෙන කරන මුව බොව්වෙක් වගේ. කැලේ නොබැඳි, කැලේ නොගැලි මම ගත කරා. එතකොට මේ හෝටලේ මට මමනේ මේ කුක්ගේ මම යන්න ඕනේ, මෙයාමයි මට ටිප් එක දෙන්න ඕනේ. ඔකත් නෑ ඒ දාට අහුවේ චෝටින් ඉදා කරනවා. ඒක හොඳයි නෝ, හොඳ බව දන්නවා. හොඳ නැත්නම් හොඳ නැති බව දන්නවා. අන්තිමට යන කුක්ලා ඔක්කොගේ බුදුහාමරංගේ අතට එනවා. මොකද එක්කෙනෙකුටවත් හොඳයි කියලා හෝ අත්‍යයි නරකයි කියලා මත ප්‍රකාශ කරන්න යන්නේ. ප්‍රකාශ වුණා නම් සෝරි කියනවා.
ස්වාමිනාස් මාගේ දහම්පෙක එක් කියන පැහැදිලි වීමක් නෑ. මේ සමාන යවතත් අහනවා. දැන් පුතාචෙන හරි යම්කිසි ප්‍රමාණයක සීක වෙච්ච හරි පුද්ගලයෙක් බලනකොට යම්කිසි දෙයක් දකින්කොට ඒක මත ඉතා වේගයෙන් කෙලස් නිසා අනුසය කෙලස් නිසා පරම්පරාවක් ඇති වෙනවා. එතකොට එයා ස්වාමීන් වහන්සේගේ අපි දේශනේ අහනකොට පවා අපි තුල හිතෙන්නේ අර මුලදී රාතන් වහන්සේ කෙනෙකුට ඇති වෙන එකයි අනිත් කෙනෙකුට ඇති වෙන එකයි මුලදී එකයි කියන කිව්වට අපි දන්නේ මුල කියලා හිතන්නේ අපි ඒ පරම්පරාව ගිය තැන. ඒක මිනිස්සු දහන්න හැදුවේ. නමුත් රහතන් වහන්සේ කෙනෙකුට මේ මුල කියලා ඇතු වෙන්නේ දැකීමක් පමණයි කියන තත්ත්වෙට බොහොම කිට්ටුයි. මොකද අනුසී කිලිස් නැති නිසා. නැතු ඕනකමකින් මේක නරකයි කියලා නවත්වීමක් නෙවෙයි වෙන්නේ. ඒක ස්වයංක්‍රීයව එතනින් එහාට යෑමක් සිදු වෙන්නේ නැහැ.
ඒකයි මම අප්‍රමාදේ ප්‍රමාද කියන වචනේ පෘථජ්ජනය සිද්ධිය දකින්නට පමණයි. පමණයට අනාගෙන තියෙන අනුසය අවස්ථට ඕන තරම් වගුරුවන්න කෙලස් තියෙනවා. සර්වඥාන්සේ පමා වෙලා දකින්න පමාව දන්නවා. අප්‍රමාදියව දැකීමෙන් ගැලවිච්ච බවක් දන්නවා. මෙයාට මේ වෙලා තියෙන පොඩ්ඩක් පමා වෙලා යතරමැද අනුසය ගලලා. රහතන් වහන්සේට එන්නකොටම දකින්නවා. එයාට කියලා දෙන්නත් පුළුවන්. බෝතෙන් යනකොට රාගේ සෑහෙන මෝරලා. ඒ නිසා දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඒ නිසා කලබල කරන්න එපා. ඕක ඊගාවට රාගෙනකොට පුළුවන් නම් ඔච්චර මොරන්න දෙන්නේ නැතුව බලපන්. ඒතර මේ මනුස්සයා කියනවා ඒක නෙවෙයිනි ප්‍රශ්නේ, මේ දැන් දින වෘත්තේ. දැන් තියෙන කරුණ උඹටත් බෑ මටත් බෑ දෙයියන් ඇතුළත් බෑ. දැන් ඒක විඳින්නේ විඳින්න වෙනවා. ඒකට ඉවසීමේ ශක්තියකුත් තියෙනවා. හැබැයි හේතු ගන්නන්න බෑ. මොකද මෙයා හේතු ගන්න. මොකද රහතන් වහන්සේ ඒ තත්ත්වයට යන්නේ එන්නකොටම. දකින්න නිසා අප්‍රමාද නිසා උන්වහන්සේ කියති මේ බුදුරජාණන් වහන්සේගේ මුළු ශාසනයම අප්‍රමාද ශාසනය. ප්‍රමාද වුණාට පස්සේ බුදුහාම මොනව කරන්නේ? දියනජ මොනව කරන්නේ? ඒ විඳිනගෙන මොනව කරන්නේ? හැබැයි එයාට කියන්න උලා වාසනාවක් තමයි හෙටත් ඔය රාගෙම ඉනවා. ඒක වාසනාවක් ඇත්තට. එතකොට ඔච්චර එන්නේ ඉතින් අල්ලපන්. අල්ලන්න පුළුවන්. ඒකට තමයි මේකේ ප්‍රතිපදා තියෙන සීල සමාධි ප්‍රඥා ද්වේෂය එනවා. එනකොට පුළුවන් නම් අල්ලපන්. ඒ නිසා හෙට අද එනකොට රාගේ වගේ නෙවෙයි සාදරව බලා ඉනවා. එන රාගයේ යාන්ත්‍රණය අල්ලගන්න. එතකොට රාගෙත් එක්ක තරහක් ආසාවකින් නෙවෙයි අඩුවෙන් බලන්න. ද්වේෂත් එක්ක තරහකින් ආසාවක් නෙවෙයි රසයන් පරිශනාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය අධ්‍යා බලන වගේ බලන්න. ධර්මතා කියලා කියන්නේ ඒකද? ඒ නිසා අතපටන් ධර්මානුපස්සන දරන නීවරණ ධර්ම වෙලා. නීවරණ කියන්නේ අමු කෙලෙසන දේවල් නීවරණ ධර්ම වඩපතර රාගයත් අරගන්නවා එන කොහොමද යන්නේ කොහොමද පවතින්නේ කොහොමද කියලා බලන්න. සීලෙදි මට්ටමෙන් දිහෙම බෑ. ඉන්නකොටම මකන්න. ඒ වෙන ආකල්ප වෙනසක් වෙන මොකද මෙතෙන්දී ආවුද සම්පන්නයි සන්නහ සම්මද්දයි ඉන්සකින ටිකක් දුරට එන්න පුළුවන් එන්නේ දුර්වල කෙනෙක් Taman ate vaasina ende 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 ගහන්න ආත්ම ශක්තිය වැඩි. ඉතින් මේ ওই විස්තර කියන්නේ දෙවෙනි පත වර්ණගින ප්‍රශ්නේදී අප්‍රමාදේ සහ ප්‍රමාදේ අතර තාක්ෂණික වෙනස ඩිෆිනිෂන් එක තමයි අහුවෙන්නේ. පෘථජනේ රහතන් වහන්සේ බුදුහාමුදුරු ඔක්කොම මිනිස්සු. නේද පැහැදිලිව කියනවා මිනිස්සෙක් කියලා. නමුත් පෘථජන හැම වෙලාවෙම පමයි අමා මොකද ආස්වාදයේ පිසියන ආස්වාදයට අන්දයි මත් වෙලා ගිහලා අන්තිම ඉතින් යනකොට යා යට වෙලා ඉවරයි ඕගේ ප්‍රවාහයක් වඩපත් වෙනවා. රාතන්වාසේ දන්නවා මේක ප්‍රමා වෙන්න වෙන ඉතාලම ශීඝ්‍රයෙන් කසක වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මුලින් අල්ල ගන්න උත්සාහ කරනවා. ඒකට කියන අප්‍රමාදයේ සතිය එලඹ සිටි සිය নানা ප්‍රකාරවලදී කිසිම ආගමක් නැහැ. කිසිම ඇදහිල්ලක් එතන නැහැ. තාක්ෂණික කාරණාවක් තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට බුද්ධ දේශන හරිම තාර්කික මේකට කියන්නේ පෙළඹෙන්නේ නැත් සද්දායි. අධදකම නැති දෙයක් මෙච්චර විදිහට කරන්න පෙළඹෙන්නේ අමූල සද්දායි. ප්‍රසාද සද්දායමයි. එහෙනම් මේ වෙනස තමයි ප්‍රසාද සද්දා වරුදු 6ක් 7ක් ඇතුළත දැන් සත්‍යයක් ඇතුළත පරීක්ෂා කරලා බලන්න පුළුවන් තමයි. මම මේ ආයෝජනය කරපු සද්දාව බොරුවකටද මාව නොමගරියද කියලා. හැබැයි මම නැවතත් කියනවා මම ආයෝජනය කරන 100%ක්ම ප්‍රතිඵල ලැබෙනවා නෙවෙයි. 99%ක්ම පරදින අද තියෙන බුද්ධඝම බොස් සේරම පෙරදිච්ච කට්ටිය ලියපුවා. දිනවකට එකක් අල් ලියලා නැහැ. ලියන්න බෑ ලියන්න නැහැ. මොකද ඒ තරම් වෙනස් වෙන සුළු දෙයක්. රහතන් වහන්සේලාදී මොකක් අල් ලියවිලා නැහැ. ඊට පස්සේ කට්ටිය රහතන් වහන්සේලාගෙට ගෞරවයෙන් ලියලා තිනවා. ඒක හරි අපිට කොමියුනිකේට් කරන්න ඕනේ අපිට දෙනවනේ. පණිවිඩේ. ඒ ඇති ඔය දෙනගෙම කට්ටණේට කර තියලා කිව්වොත් බැරි වුණාට දෙන කිරි ටිකක් ගේවලා වුණු කරලා හරි බීලා රෙඩි ෂේප් කරගන්න එපා. එහෙම එකක් තියෙනවා.
අද තමයි ආයතනයේ රූපයක් ගැටුණා වගේ ඈත රූපයක් ගැටුණා ගමන් විඥානයක් ඇදී දැක්කා. දැක්කා කියන්නේ අතීතෙ විදිය. දැන් ඊළඟට ආයෙ කියනවා නම් මොනවා හරි ගත්තා නම් ආයෙ මනසින්ම හදාගත්තු දේවල් මත තමයි මේ කෙලෙස් ටිකක් නැත්තම් විතරක කියන්නේ නැත්තම් ප්‍රපංචක උදනගගෙන යන්නේ. ඒක තමයි. දැකීම නිරුද්ධ වීම නිරෝධෙ පෙන්වන්නේ නැතුව
අපෝ මේ එනතික තමයි මනෝලෝකයක් කියලා ඉඳලා. ඒ නිසා මේ පළවෙනි දකින්න එක මගේ කියා ගන්න අපි පෙළඹෙන්නේ නැහැ. නිරෝධය බලන්න යන්නේ නැහැ. දෙවෙනි එක තමයි මගේ එක. මගේ ගඳ තියෙනවනේ උරුලා ගඳ. තම වක්‍රපටි ඒක මගේ කියා ගන්න ආරස කරන වෙන කෙනෙක්වත් එහෙම නැහැ කියලා උට ගන්න. එහෙම කොහොමද කියන්නේ මොකද මේ මම මේ මගේ ගඳ එනවනේ මේ හොඳටම තේරෙනවනේ මේ මම වගුරුපු දෙය. ඉතින් රණ්ඩුව තියෙන්නේ පළවෙනි එකට නෙමෙයි. පළවෙනි එක ධර්මතාවය. ඒ කෙලෙස් අපදින්නෙත් නැහැ අතට. කෙලෙස් උපදින්නේ පස්සේ ඇති කරන විකාර මැදින් ඒක රකින්න තමයි අපි මේ දඟලන්නේ. ඒක වැඩෙන්නේ වයසත් එක්ක. පුංචි කාලේ වැඩෙන්නේ නැහැ. එන්නේ නැහැ මොනවාක්වත්. ඒ නිසා යාට ගහපදින්න දෙයක් නැහැ. උජලිය ඉන්නවා. අම්මා කිව්වොත් කක් කම්බයින ගහන්න කිනාල නිකන්. මොකද? තමන්ගේ කියලා ගහපදින්න දෙයක් නැහැ නේ මොඩි කාලේ. අම්මා ළඟ තියෙන අම්මා ලොකුයි අයියා ලොකුයි. මුගේ ඔළුව උස්සලාවට පස්සේ ඌත් කැල්ලක් දානවා. එළියට දාලා අම්මට ගන්න. ඊදෝසේ අයිතිවාසිකම් තනන් අපිට තර්කේ ආපු ගම ඒක ලස්සන කියනවා මේ මුඛතද නැහැ අපි බලන මේකෙදි පෙන්නනවා මේ පෙන්නනවා කල්ලේ වැන්නකොට කොච්චර දුර කාලයකට පස්සේ ඒ කලලයේ ස්නායු වැඩෙන්න ගන්නවා එතකන් ඒ කලලයේ ස්නායු නැහැ අම්මගෙම ඇති වෙච්ච අරුබුදයක් විදිහට වැඩි යනවා එතන ස්නායු ඇති වෙච්ච ගමන් ඒක වෙන්නේ මේ හරි වයසේ ඊට පස්සේ ඌ දඟලනවා අම්මට තේරෙනවා දරුවට පණ කියන බව දැනෙන්නේ දරුවට ස්නායු ආපු දවසේ තමයි එතකන්ම දරුවගේ හෙළවින් තියෙනදී අම්මටම තේරෙන්නේ නැහැ මොකද කිසිම නැහැ එළවුමක් මෙහෙවුමක් කොහෙල් මස්කුලියක් තියෙයි. දරුවට ස්නායු වෙනකොට ඒ කලලේ කපල බැලුවොත් පැහැදිලිව ස්නායු ශෛල අන්ත බහිස්තරමේ ඇතුළට ගිහිල්ලා ස්නායු පද්ධතිය හැදෙනවා. ඒක අම්මට තේරෙනවලු දරුවා දඟලනවා ඒකවල. බලන්න මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. කලලේට ස්නායු වෙනකොට අම්මටයි තේරෙන්නේ. ඌ දඟලනවා. බඩේින් එක දැන් ඉස්සරවගෙන උපරලි. ඌ විප්ලවකාරය. ස්නායු වෙනක නිකා ඔය මස් කිය තියෙනවා. ඒ වෙ මේක අම්මට සතුටයි පොඩි එකා පණ තියෙන කන්නේ දැන්. මේ වගේ තමයි අපි අපේ දරුවෝ අපි දෙන දේ කාලා හැදෙනකන් අපි මූණේ ඉමු තියාගෙන අඹ ඉඹ ඉඹ ඉතින් හරි ෂෝක් කියනවා. ඒක කවදා හෝ ලිංගික ශක්තිය ඇති කරපුවා මම උට එකයි තියෙන්නේ අම්මයි තාත්තයි කරන්න ඕන එක තමයි. ඒක ස්වභාවිකයි ඒකට බහිද කරනවා. ඒ ද්වේෂය තුල තමයි ඊට පස්සේ වෙන අධිරාජ්‍ය පිටුන අම්මට තාත්තට කලස් පෙන්වන්න හදන එක තමයි කරන්නේ. උට ගුරුවරයෙකු උදව් කරනවා ඒ ගුරුවරට ගහන එක තමයි කරන්නේ. ඒක ඉතින් මටක් නේ ඇති. ඒ ස්වභාවය. ඉතින් කාට පෙන්වන්නද දැන් ගෙදර මිනිහා ගෑනිට ගහන්නේ වෙන ගෑනුන්ට ගහන්න බෑනි ගෑනිට පෙන්වන්න හදනවා. මම වීරෙක් මම දක්ෂයි කියලා හරියට ගහනවා වැඩ පෙන්නනවා අනික දවසක් ඇක්සිඩන්ට් එකක් වෙලා වාහන යන මහත්තයා කියනවා ඉස්සරහා ඒක අයි අයින්සකයිලු ත්‍රිවිල් කාර්යකත වැදුනා එයාට මේ මහත්තයා ඊට බැහැලා උඹට කොහොමඩක්වත් මම යන්න දෙන්නේ නැහැ මම කොහොමඩක් පොලිසියට ගිහිනු මේකට ක්‍රියාත්මක කරනවා ඔය වැරද්ද ඔබ ඇතේ බව අබ්බව සල්ලි ගන්න පුළුවන් හැබැයි නමුත් මේක ඉස්සබදින්චිනවා සම්පූර්ණ අපරාධයක් කරනවා වෙන්නේ අගමන්සයි කියනවා අනේ සෑ අන්න ගානක් අරගෙන මට රස්සා කරන ඉන්න දෙන්න වාහනේ ගත්තොත් මම මොනවද කරගන්නේ අර බස් එකේ සීට් එකේ ඉන්න මනස කියනවා මේ මනස මෙච්චර මේ නීතිය කරන්නේ මොකද බලද්දි පිටිපස්සේ සීට් එකේ නෝනා ඉන්නවා ඒ නෝනාට පෙන්නන්න නදන්නේ මම සදාචාර සම්පන්න ආගමනුකූල නීතිය ක්‍රියාත්මක කරන කියලා අර මිනිස්සයා කතා කරන මහත්යත් එක්ක නෝනා ඉන්නේ සීට් එකේ ඉරිවා සීට් එකේ ඉන්න මහත්යර දෙනුනේ මේ මනස මෙච්චර මේ පුම්බන්නේ නෝනාට පෙන්නන්නේ මම නීතිය ක්‍රියාත්මක කරන ලෝකෙම තියෙන වගේ අපි මේ අපි මවාගත්ත ප්‍රතිබිම්බයට තමයි අපි පෙන්වන්න දෙන මවත් පොරක් කියලා. ඒ ප්‍රතිබිම්බයක් නැත්තම් අපිට කොයි එකක් කන්න පුළුවන්. කොයි එකෙත් ඉන්න පුළුවන් මේක කබර පිටක් වගේ හැමක් අපිට තියෙන්නේ. ඕන දෙයක් කන්න පුළුවන් දැන දෙනුත් අපිට හේම කන්න බෑ. අපේ ඇති කරගත්ත චිත්ත රූපේට ඒ ගතියට හරිය දේවල් ඕන. බුදු ජානකේලා රජ්‍ය සපතල්ලා ගිල ඉංගල කාලා පෙන්නවා. මේක කනකොට මේක දගිනවද ඔගේ බඩවැල් දඟේ කටෙන් එනවා. නමුත් මම කරන්නේ ප්‍රතිපදා. මේක ආර්ය වංශ ප්‍රතිපදා දින දෙයක් කන්න පුළුවන් මට. මට තන්නරති රගා මේ සම්මිසු රම්මේ සුබ මාලිගා තුනේ කන්‍යාව දෙපැත්තේ ඉඳගෙන මේ හඳුන් අඹරන ගමන් පවන්සල්න ගමන් මට රාජභෝජන රාජභාණ්ඩයට දාලත් මම කාලා තියෙනවා. පින්දුවාද කියලා මේ රොඩි ගෙදරින් දෙන්නේ කාලා තියෙනවා. ඔය දෙකේ වෙනසක් නැහැ කියන එක මං කියන දේ අහපල්ලයි කියලා කිව්වට මොකද අපි කියන්නේ උභවහන්සේ රජ වෙච්ච නිසා කියනවා අපි රජ වෙලා නැහැ නේ ඒ නිසා අපිට රාජපෝෂණ ටිකක් දීලා බලන්න. රොඩි දෙවන්න අපිට ඕනෙලා කන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් නම් රාජපෝෂණේ. බුදුහාම කියන ඒක නම් බෑ ඒ නම් කතා කරන්න. අපි එහෙනම් පොඩ්ඩක් රාජපෝෂණේ කාලය යනකම් ඉන්න. අයිතිවාසිකම් සඳහන් කරත්තා ඕනකේ නෝට කරත්තා හැකි. මොකද බුදුහාම කියපු දේ නිසා ටිකක් අහන්නේ කියන. ඔක්කොම තේරුම් අරගෙන යන්න එපා. බුදුහාම මේ මල් කරනවා වෙන්නේ කියන්නේ. කරලා නේ කියන්නේ. අපි කියනවා බෑ. අපිට මේ රාගෙ නැති කරන්න පුළුවන් කියලා හංගීමක් නැහැ. අහුවෙච්ච වෙලාවේ රාගෙ බුද්ධි විඳිනවා කියලා. එදම ඉන්න බා. නැයි අපි විනාඩි 30ක විතර කාලයක් අරගෙන කියනවා. ඒ අතුරු සාකච්ඡා සඳහා මම හිතනවා වෙන ප්‍රකාශ කරන්න දෙයක් නැහැ කියලා. අපි නිසා ඊතරතාවදී ගාථා සජ්ජහනා කිරීම දේශනා කරන සතියේ සිදු වෙනවා.